දැන් අපි අදත් ධර්ම ශ්‍රවණ කාලයයි සිය දෙනාම ධර්ම දේශනාවට සූදානම් වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාජගමා භික්ඛු නාජගමා භවේසු සාරං විචිත්ත පුබ්බං මිව උතුම්බරේසු එවං භික්ඛු ජාති ඕර පාරං උරගෝ ජින්න මිව තචං පුරාණං තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද මේ භාවනා වැඩමුළුවේ 4 වෙනි දවසයි ගත කරන්නේ. ඒ අනුව 4 වෙනි ධර්ම දේශනාවටයි අපි මේ මුල පුරන්නේ. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා දන්න පරිදි අපි මේ ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ඉන්නේ. මුළු දේශනා මාලාවටම අපි සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්තනිපාතේ කියන පොතේ තියෙන පළවෙනි සූත්‍රය උර්ග සූත්‍රය ඉදිරියෙන් තියාගෙන තියෙනවා. ඉතින් මේ සූත්‍රය ඒ ගාථා 17කින් සමන්විත සූත්‍රය. ඒ එක එක ගාතාවක් වෙන වෙනම හිටගෙන වෙන වෙනම මාතෘකාවක් ඉදිරිපත් කරන විද්‍ය සූත්‍රය. අපේ විශේෂයකට තියෙන හැම ගාතාවෙම තුන්වෙනි සහ හතරවෙනි පදයේ සමානයි. සෝභික්කු ජහාති වරපාරං උරගෝ ජින්නමිය තචං පුරාණං කියලා ඒ භික්ෂුව උරගේ කුතමාගේ දිරාගිය හැවලන්නාසේ මේ උද්දම් භාග්‍ය වරම් භාග්‍ය කියන සංයෝජන හැරලන්නේය කියලා, නැත්තම් නිවන් දකින්නේ කියන එකයි ධ්‍රුව පදේ වශයෙන් නිතර නිතර මතුවේ. මුල් පද දෙක තමයි ඒ ගාතාවට ආවේනික ධර්ම කොටස ඉදිරිපත් කරන්නේ. අද ඒ අනුව ගාතාවට ආවේනික ධර්ම කොටස වෙන්නේ නාජ්‍ය ගමන් භවේසු සාරං විචිනං තුප්ප මිවං උදුම්බරේසු කියලා. මේ යම් කිසි කෙනෙක් මේ භව ගමනේ කිසිම සාරයක් නොදකින්නේද අට්ටික්ක ගහකට ගිහිල්ලා මල් හොයන කෙනෙක් වගේ. භවයේ යම් කිසි සාරයක් නොදකින පැත්තක් තියෙනවද? අන්න එවැනි කෙනාට මේ සංසාර ගමනේ මේ භවයේ උරගේ තමන්ගේ තිරාගේ හවහලන්නසේ බන්ධන ගලවල දාලා ඒකෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියන එකයි සාමාන්‍ය සම්මතාර්ථය වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් මේකට පුංචි ඇයි මේ වගේ දෙයක් සර්වඥාන්සිට දේශනා කරන්න උනේ, කොහොමද සර්වඥාන්සිගේ ත්‍රිමුඛයට මේ වගේ මාතෘකාවක් මතු වුනේ කියන එකට ඉඟියක් අපිට ලබා ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේකේ අටුවාචාර්යින් වහන්සේලා ඉදිරිපත් කරන කාරණාව මතු කර ගන්න. ඒකදී පුංචි කතාවක් අටුවාව උත්සාහ කරන්නේ දෙන්න. ඒ මොකද්ද? ඒ අරුවචනාංශ වැඩ ඉන්න කාලේක බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා. එයාට එකම දුවක් ඉඳලා තියෙනවා. ඒ දුවගේ විවාහය කල්පනා කරන ඒ බමුණ හිතලා තියෙනවා කිසිම වසලෙක් විසින් කිසිම පහත් උදීජනයා විසින් අත නොගාන ලද පිවිතුරු මල් මේ මඟුල් ගෙදරට මම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඉතරෝම් බල්ලා තිනවා කවුරක්වත් අත නොගහපු පාවිච්චි නොකරපු ಜಾති මල. ඉතින් බලනකොට හැම මලක්ම වගේ හැම කෙනෙක් විසින්ම අපේක්ෂා කරනවා දන්නා කියන මල්. ඉතින් මෙයා හෙව්වා ඒ පිවිතුරු කවුරුත් නොදන්න අත නොදපපු තබපු ಜಾති මලක් පිළිබඳව නම කාලෙ ගත වුණා හොයන්න බැරි වුණා. දවසක් ඒ බමුණු පිරිසක් එකතු වෙලා වැඩ කරන තැනට මෙයා ගිහිල්ලා මම මතක් කරා මේ දරුවගේ විවාහයේ පිවිතුරුකම රැකීම සඳහා කිසිම කෙනෙක් මෙතෙක් පාවිච්චි නොකරපු ජාති මලක් තමයි මම මේ මගුල් විදිහට ගන්න යන්නේ දන්නවා කියලා. ඉතින් අරගොල්ල ඔච්චරට කියලා තිනවා අට්ටික මලක් ගන්නදී කියලා. අට්ටික ගැන මල් පිපෙන්නේ නැති ගහක්. ඊට පස්සේ බමුණ මේක බොහොම ලොකුවට අරගෙන පහුවෙන් දමුදී බත් බඳගෙන ගඟාලිනට ගිහිල්ලා අට්ටික කැලේට ගිහිල්ලා හොයලා තිනවා පුළුවන් තරම් මල්. දුදී වරුවේම හොයලා පසු බොහෝම අමාරුවෙන් ගඟ එගොඩ වෙලා එහා පැත්තට ගිහිල්ලා ගහක් ගහක් ගානේ අට්ටික මල් හොයනවා. ඉතින් එතකොට එතන ඒ අට්ටික ගහක් හැර භාවනා කරපු භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉඳගෙන භාවනා කරනකොටයි සක්මන් කරනකොටයි කොයි වෙලෙත් විලාසිත මේ බමුණයි ගන්න සලකෙන්නේ නිතරම අටික ගහේ හිමේ දුවමේ මල්ල වෙනවා. ඊපස්සේ ඒ ස්වාමීන් වහන්සේ අහලා තිනා බමුණ මොන වගේ දෙයක්ද මේ හොයන්නේ කියලා. ඊට පස්සේ කියලා තිනා මම මගේ දරුවගේ විවාහය සඳහා අටික මල්ල වෙනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියලා තිනා බමුණ මේක ඔබට ලැබිච්ච විහිළුවක්. මේ අටික කියන්නේ මල් පිපෙන්නේ නැති જાතියක්. ඒ නිසා මේක වෙහෙස කරයි කියලා. ඉතින් ඒක බමුණට ඒත්තු ගන්නන්ට මේ ස්වාමීන් වහන්සේගේ චිත්තසංතානිය මේක හොයන දේ සාරයක් නැති බවත් කවදාකවත් හම්බෙන්නේ නැති බවත් ඒ ස්වාමීන් වහන්සේ බමුණට ඒත්තු ගන්නන්ට ගන්න උත්සාහය දකිනකොට සරුවචන් වහන්සේ සරත්පුර ජේතවනාරාමේ ඉඳලා දැක්කා මේ ස්වාමීන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටියක් පහළ කරන්න උත්සාහ කරන හැටි. ඒක දැකලා ඒ ස්වාමීන් වහන්සේටයි මේ ගාථාව කියන්නේ. සෝනාජ්ජකම භවේසු සාරං යම් කිසි කෙනෙක් මේ භවයේ කිසිම සාරයක් නොදකින්නේද අත්‍ත්‍ිකා ගහක මල් හොයන්නාසේ. අන්න එහෙම කෙනාට මේ භවයේ තියෙන භව සංයෝජන දස සංයෝජන ධර්මම උද්ධම් භාග්‍ය වරම් භාග්‍ය වගේ තියෙන දේවල් හලන්න පුළුවන් හැලෙනවා. ඒක තමයි නිවන කියන්නේ කියන එක දැන් සර්වඥාන් ආංශේ අර ඒකට එල්ල වෙච්ච එකලස් වෙච්ච ගොනු වෙච්ච හිතක් සහිත ස්වාමීන් වහන්සේලා දේශනා කරා. ඒක නිසා මේක එක විදිහකට බලනකොට අපි දෙවෙනි දවසේ ගත්ත මාතෘකාව වගේ මේ භවයේ යම් කිසි සාරයක් භවයේ යම් කිසි සපතක් භවයේ යම් කිසි හරපද්ධතියක් හොයන කෙනෙකුට ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාවේ ආදීනව පෙන්වන සුදු ගාතාවක් තමයි. අපි ඉස්ලාම් දවසේ ගත්තේ ද්වේෂය, දෙවෙනි දවසේ ගත්තේ තෘෂ්ණාව ආශාව කියලා. මේකත් ඒකෙම තමයි. නමුත් මේක ඊට වඩා ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඒ බව යම් කිසි කෙනෙක් අහලා හෝ හිතට තර්කානුකූලව එහෙම නැත්නම් අපි කියනවා නම් අන්වය ක්‍රමයට, ණය ක්‍රමයට තේරුම් අරගෙන හෝ ඒක කොහොමද මම කරගන්නේ? කොහොමද මම ක්‍රියාවට නගන්නේ කියලා අහන කෙනෙක්ට ප්‍රායෝගික ඉඟි පැත්තටයි මේ ගාතාවේ යම් කිසි කෙනෙක් සාරයක් නැති බව දන්නවනම් එවැනි කෙනා අටික්කා ගහක මල්ලව යන වගේ කිබ්බංගෙන් පියාට බලවෙන් තෙන්න වගේ ආවංගෙන් අං බලාපොරොත්තු වෙන්න වගේ මේ කරන වැඩේ නිස්සාරකම දැනෙන කොහොමද මේක ජීවිතේට සම්බන්ධ කරගන්නේ? කොහොමද අපි මේ යෝගාවචර ජීවිතේට සීල සමාධි ප්‍රඥා ජීවිතේ සම්බන්ධ කරගන්නේ කියන එකටයි මේක ටිකක් ආරම්භතාව තියෙන්නේ. දෙවෙනි කාට අමුලදම පැත්ත උනාට මේකෙදි ටිකක් ඒක ප්‍රායෝගික පැත්තක් පේනවා. ඉතින් මේක ඇත්තටම යම් ප්‍රමාණයකට මේ ධර්මයේ කියන සාරය තේරුම් ගන්න උත්සාහ කරන ගිහිගේ වාසය කරන හෝ වේවා පැවිදි හෝ වේවා සෑම කෙනෙකුටම ක්‍රම වේදේ දැන ගැනීමෙදී කොටින්ම කියනවා නම් ක්‍රම සහ විදි හොයා ගැනීමෙදී අනිවාර්යම වුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ සඳහා තමයි කල්යාණ මිත්‍රයෙකුට කියලා අපි බණ අහන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, කමඨහං සුද්ධ කරන්නේ, පැස්තික වාගෙන භාවනා කරන්නේ, සක්මන් කරන්නේ, ඒ දින්දා වැඩවලදී කල්පනා කරන්නේ. ඉතින් මේක අද අපේ හතරවෙනි දවසේ ගැළපෙයි කියලා මට හිතෙනවා. මෙවැනි විශේෂම මේ වගේ පරිසරයකට ඇවිල්ලා අපි පූර්ණ කාලීනව එවැනි කල්යාණ මිත්‍රන් පිරිසක් සමග එවැනි පරිසරයක ගත කරනකොට අපිට මේකට හිතියෝ දාන්න පුළුවන්. එදිනෙදා ජීවිතය ගත කරන සම්බදරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න තියෙනකොට අපිට මේකට මෙච්චරම හිතගත යොදලා කරන්නම නානා විදිහෙන් මේ වැඩේට අතුරු ආබාධ පත් වෙනවා. ඒ නිසා එවැනි වෙලාවක මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව කරනට වැඩිය මෙවැනි තැනකදී ඊට වැඩිය ටිකක් විවේකී වෙගෙන බලලා කරුණු කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නමුත් මේ ගාථාවේ හෝ මේ සූත්‍රයේ හෝ එහෙම ඉඟි වැලක් නැහැ. ඉතින් අපිට ඒක අර සර්වත්‍ය දේශනාවේ විවිධ අනිකුත් සූත්‍ර උපුටා දක්වමින් තමයි කරන්න වෙන්නේ. ඉතින් ඊයේ මේ කටයුත්ත සඳහා අපි සප්පුරුෂ සූත්‍රය ගත්තා වගේ අද මේක සඳහා රට්ඨපාල සූත්‍රය හොඳයි කියලා මට හිතුණා. ඒ මොකද රට්ඨපාල ස්වාමීන් වහන්සේ තමයි බුදුජාන් වහන්සේ ඉන්න වැඩ ඉන කාලේ අභිනිෂ්ක්‍රමණය අතින් සියලුම සැප සම්පත් ලැබලා ඒ කියලාම සම්පත් සියල්ලම අතහැර ගමල සර්වචත්තාන්සේගේ නම්බු නාමයක් ලැබපු කෙනා. අභිනිෂ්ක්‍රමණය අතින් ශ්‍රේෂ්ඨම කෙනා. ඉතින් මේ රත්තපාල ස්වාමීන් වහන්සේ ඉතාමත්ම විචිත්‍රව ඉතාමත්ම ආදර්ශවත්ව ඒ කටයුත්ත ද කරපු නිසා සර්වචත්තාන්සේ විශේෂ උපාධියක් දීලා තියෙන්නේ. අභිනිෂ්ක්‍රමණය අතින් අනිකු සීලම ශ්‍රාවකයන්ට වැඩිය රත්තපාල ස්වාමීන් වහන්සේගේ බේක වැඩි කිය. සල් පොඩක් අරන් ගන්නේ කොහොමද රත්තපාල කතාව දිගහැරෙන්නේ කියලා. සර්වජන් වහන්සේ ඒ වේශාලි නුවර ධර්ම දේශනාකට වැඩපු වෙලාවක මේ රත්තපාල කුමාරයා කියන්නේ ඒ රටේ සිටුවරයාගේ පුතා දැන් කාලේ කියනවා නම් බැංකු කාර්යකයෙකුගේ පුතේ. මුදල් ගනුදෙනු කරන ඒ ඔක්කොම අයිටි කාර්යාලයේ පුතා. ඉතින් මෙයා යම්කිසි ව්‍යාපාරයක් සඳහා නගරයට යනකොට එයා දැක්ක පිරිසක් එකතු වෙලා සර්වචනාංශ ළඟ හිටගෙන බණ අහනවා. ඉතින් මෙයාටත් හිතුණා ගිහිල්ලා මේ මොකද්ද කියන්නේ කියලා අහන්න. කෙනෙක් කියනවා නිකන් අහනවා. ගෞරවයෙන් ඉඳගෙන අහනවා. ඉතින් මෙයාට හිතුණා කණේ යොමලා අහන්න. එහෙනම් මෙයා ඒ බණ අහගෙන ඉන්නකොට මෙයාට තේරුණා ඒක ප්‍රායෝගික අංගයක්. මොකද්ද මේ ගිහිගේ මේ කටයුතු කරන ගමන් මේ වැඩේ හොඳින් කරන්න බෑ. හරියටම කරන්න නම් ගිහි අතාරින්න. මේක තදින් කා වැදුනා හිතට. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ අපේ පරිණාමයේ ස්වභාවික වර්ණී අපිට යම් වෙලාවක ඒ වගේ දේවල් වදිනවා ඊට පස්සේ ආයෙ කායිමත් උපදේශ උන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒක සදා අපි ක්‍රමසහවිදි හොයනවා. ඒක හැමෝටම නෑ අපි පිළිසකට බණ කිව්වට හැමෝට මෙහෙම වෙන්නේ නෑ. එක්කෙනෙකුට තේරෙනවා මගේ ඉදිරි ගමන සඳහා මෙච්චරයි මට දොර මේකයි අතුර මේක තමයි සමීකරණය මම මේක තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ කියලා. අනිත් වගේ මේ රට්ටපාල සිටු පුතාට මේක තේරුණා මේ ගීගේ ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. ඉතින් මේකම කල්පනා. ඊට ගියාට පස්සේ අම්මයි තාත්තා විවේක වෙලා කිව්වා මෙහෙම නගරෙට ගියාට පස්සේ ව්‍යාපාරي වුණාට පස්සේ මට මෙහෙම දේශනයකට අහුම් කරන්න යෙදුනා. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙකුයි මේ කතා කරන්නේ ශරුවත්යි එතුමන් වහන්සේ කියන ක්‍රමයේ හැටියට මේක හරියන්න පුළුවන් මේ සංසාරයේ දුකින් ගැලවීමට මේ යතුරක් තියෙනවා හැබැයි ඒක සඳහා පිරිසිදු හරියට කරන්න නම් ගිහින් කරන්න බෑ කිව්වා ඊට පස්සේ තා දෙමව්පියන් ඇහුවා මට මේ පරිශ්‍රණය කරන්න ආසයි ඔබතුමන්ලාගෙන් දෙමව්පියන්ගෙන් මට අවසර ලැබෙනවා කියලා ඉතින් මේ කවදාකවා සාමාන්‍යයෙන් හාවන්ගෙන් අං බලාපොරොත්තු වෙන්නේ තමයි කොල්ලෙක් කිල් අම්මෙන් තාත්තෙන් යවුවොත් නම් දෙන්නේ නැහැ. ඒ මොකද අම්මට වැඩි ඔය කොල්ලෙකුට වැඩි ලොකු දෙයක් අම්මා කෙනෙකුට නැහැ. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුන් කරන්නයි. ඉතින් මේ පුතා කිව්වර්ලා ජීවුරු දාගෙන ගිහිල්ලා පින්ඳ පාත වරිනවා දකින්න අම්මලා කැමතිද. ඉතින් අර අම්මලා ලස්සනට ඒක කියනවා. අනේ රත්තපාල. උඹේ මරණය සිද්ධ වුණත් කියන ඔබ මීට පස්සේ අපිට හම් වෙන්නේ නැතුව 100%ක් දැනගත්තා. අපි ජීවත් වෙද්දී මරණය දැක්කොත් අපි අනිවාර්යයෙන්ම මරනවා පුතා. ඔබ දැරිච්ච බව දාන්න ඒත් ගන්නවා. එහෙව් අපි උඹ පණ තියෙද්දි කොහමකට අරින්ද කියලා. උඹට පණ තියෙද්දී අපි අපේ මේ පුත්‍ර ස්නේහයෙන් අසහරෙන්නේ කොහොමද කියලා. ඉතින් හොඳට තේරෙනවා අම්මා කතා කරන්නේ ලේවලින්මයි. ඒ තරහකටවත් මේ අම් පුතා නිවන් දකින්නට තරහක්වත් නෙවෙයි. ලොකු අනුකම්පාවකින් කළා. ඊට පස්සේ රත්පාලට මේක නෙමෙයි උත්තරේ. නැවතත් ගිහිල්ලා කිව්වා මම මේ බණ ඇහුවා හරිනම් මට බුදුහාමුදුරුවෝ තේරුණා හරිනම් අම්මේ ගහත්තේ මට අවශ්‍යයි මේක කරන්න. මොකද්ද මේ ගිහිකින් අතාර ගිහිල්ලා පූර්ණ කාලිනව මට මේ රාග දෝෂ මොව දුරු කිරීමේ වැඩ පිළිවෙල කරන්න ඕනේ. අම්මා දෙවෙනි සැරේට කිව්වා උඹ මලත් අපි බෙන් වෙන් වෙන්නේ දුකින් පණ තියෙද්දි අපි කොහොම මේක තීන්දුව කරන්නේ කියලා. රත්තපාල හොඳටම හිත හදාගෙන ගියා දෙසරයක් මගේ අදහස ප්‍රතික්ෂේප කරා මම මේ තුන්වෙනි අතාවකට අම්මගෙන් තාත්තගෙන් අහන්නේ මට යන්න ඕනේ කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මොනම හේතුවක් නිසාවත් දීපු විනිශ්චය වෙනසක් නැහැ එච්චරමයි කියලා. ඉතින් මැදුව හැම තැනම බොහොම සුඛභෝගී යාන වාහන ඔට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණාට ඒ කතා කරලා තියෙන මට පේන්නේ කුස්සිය වගේ තැනක ඇතිරිලි නැති බිමක්. රත්තපාල කළ තින්දි එතනම වැටිලා කියලා කියනවා එක්කමගේ මරණේ නැත්තම් අභිනිෂ්ක්‍මණය කියලා. අතිරල නැති විමක වැටුණා ඇట్లా කිව්වා එක්කම මරණා මෙතන නැත්තම් මට අම්මගේ තාත්තගේ අවසරය ඕන. ඒ කියන්නේ අම්මලා තාත්තලා හිටෝ ඔය ඉලන්දාරිකන් දෙවියල කන්න නැති වෙනකොට හරියන ඔයා නැගිටි අම්මලා දවසක් බැලුවා. නෑ මට බල නැගිටින්නේ. දෙවෙනි දවසෙත් බලුවා නැගිටින්නේ. තුන්වෙනි දවසෙත් බලනකොට අම්මට තාත්තට තේරුණා මේක බොහෝම තද බල වැඩක්. ඊපස්සේ වැඩි හිටියෝ ගෙනලා කතා කරුවා මට බලයක කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, කර්බන බුදු. ඊට පස්සේ හොඳම කිට්ටුවන්ට ආලෝකෙන්ලා කිව්වා ඔයගොල්ලොත් එක දිවෙන් දිව බෙදා ගාගෙන හදා වේලාගෙන ඉන්න යාළුවා අනේ අපිට මෙහිට වැඩිය මේ මරණයට එහා මේක දැන් පුළුවන් ක්‍රමයකට මෙයාගේ හිත හදලා දෙන්නේ කියලා යාළුවන්ට ප්‍රශ්න. ඊට පස්සේ යාළුවා ඇවිල්ලා රට්ටපාල ගාව වාඩි වෙලා පුළුවන් තරමින් කිව්වා මොකද මේ හදිසියෙම උනේ අපිට කොහොමද හදාගෙන දාන කාල බිල හිටු මිනිස්සයා. රට්ටපාල කිසිසේත්ම උත්තර නොදී ඊට පස්සේ යාළුවෝ එකිනෙකා කතා කරගත්තා මේ මිනිස්සයා ගත්ත අදිෂ්ඨානේ හැටියට කවදාකවත් විනිශ්චය වෙනසක් වෙන්නේ නැහැ. දැන් මරණය සිදුවේ. එතන අම්මට තාත්තට ගිහිල්ලා කිව්වා දැන් මේ ක්‍රමයේ හැටියට නම් මේ ආය වෙනස් කරන්නේ. ඉතින් අම්මට තාත්තට පුළුවන් ද එකක වෙන්න తాවකාලිකෝ කියලා මියා පැවිදි කරුන් පස්සේ චූරු ආරවලා කියලා. ඔහි ගියාට මේ සිට සම්පත්තිය විඳපු කෙනෙකුට එහෙම මේ ගිහි මේ පැවිදි ජීවිතය කරන්න අමාරු දුෂ්කරයි. ඒකාසනං ඒකබත්තං කියලා විකැඳේ බුදියන් වුණ තනි වේලෙන් යැපෙන්න ඕනේ. ඒක නිසා කරන්න බෑ කියලා. ඒක දාරුව දාන නිසා කිව්වා මෙයාට අපි දෙමු. ගියාට පස්සේ සිව් නැත්තම් වෙන්නේ මොකද්ද? මැරුණොත් දකින්නවත් නෑ. සිවුරක් දාගත්තොත් අඩු ගානේ. දකින්නවත් පුළුවන්. සිවුර වරවන්නත් පුළුවන් කියලා අම්මලා තාත්තට එක කරගත්තා. එකෙන් කරාට පස්සේ අම්මලා තාත්තා ගිහලා කිව්වා පුතේ අපි අපේ හිත වෙනස් කරගත්ත ඔයාලට මම අපයක් කරගන්න. ඊට පස්සේ රට්ටපාල කිරුවේ දවස් අධ්‍යාපන උන්දර කාලා ඇඟ නැවතත් ශක්තිමත් කරගෙන අම්මට තාත්තට වැඳලා ගිහලා දරුවචනාංශය ළඟට මතක් කරා. ඇත්තටම ඉස්සෙල්ලා දවසේම බණ අහන වෙලාවෙදීම රට්ටපාල යනවා දරුවචනාංශ ගාවට. කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබවහන්සේගේ බණ හරිනම් මට තේරෙන්නේ මේක පූර්ණ කාලිනව කරන්න ඕනේ. ගිහියාතා ඊට පස්සේ රට්ටපාල දරුවචනාංශය කියනවා ඒක එහෙම වුණාට දෙමව්පියන්ගේ අවසර තියෙනවා කියලා. ඒකෙන් තමයි මේ ආර පළවෙනි මේ ව්‍යාපාරය පටන් අරගන්නේ. අවසර ගත්තට පස්සේ හරුවචනස ගාවට ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහෝ ඉක්මනට දුර්බලාසකට ගිහිල්ලා රහත් වෙනවා. ඒ තරම පින් තිබුණ කෙනා ඒකයි ආර පණිවිඩය හම්බෙනකොට මෙයාට ඒක හිතට කාවැදුනේ. ඊට පස්සේ හිතා තිබිලා තියෙනවා අනි බහ ප්‍රකාශය කියලා මේ චාරිත්‍රය තමන්ගේ අධිගමයක් ලැබුවට පස්සේ සර්වඥාන්සේ ඉන්න තැනට පයින්ම එනවා. ඇවිල්ලිවෙලා වන්දනා කරලා කියනවා යම් හේතුවක් නිසා ස්වාමීන් වහන්සේ ගීගියට ඇටියද? යම් හේතුවක් නිසා මම කෙහෙරවුට බෑවද? යම් හේතුවක් නිසා මම කහසූර පෙරෙව්වද? මං ගී ආර්ටිස්ට් කරගත්තයි කියනවා. ඉතින් මේ වගේ සර්වඥාන්සේ ගඤ්ඤභා ප්‍රකාශය සඳහා එන්න උනේ නැවතත් ඒ රට්ටපාලගේ මව් ගමටමයි. එයි ඇවිල්ලා පහුවෙනිදා මේ බුද්ධචාන්වහන්සේට ගුරු පූජාව කරලා වන්දනා කරලා පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට මෙයාට හිතුණා මේ ගේ තියෙන වීදියේ දිගේ යන්න පිළිපා. ගියාම ඒ ගෙදර තිබිලා තියෙන චාරිත්‍රයක් සංඝයා වහන්සේ නමකට මොනම විදිහක ගෞරව කරන්නේ බණිනවා දකින්නකොටම අපේ පුතාවරකම් කිරුවේ තොපි තමයි කියලා. ඉතින් කවදාවත් පිණ්ඩපාතේ දෙන්නේ නැහැ. ඉතින් රට්ටපාලා ගේ ළඟින් ගියා යනකොට අම්මලා තාත්තලා දකින්නකොටම කවුද කියලා දන්නේ නැහැ පැවිදි ස්වරූපෙන් යන්නේ අර රොස්පරස් පුණ දැන්න. ඉතින් රට්ටපාලා එහාට ගියා. එහාට යනකොට වැඩකාරී ගේ පිළිකන්න පැත්තේ නරක වෙච්ච පිට්ටුවක් අරගෙන විසිකරන්න පාරට ආවා. එතකොට රට්ටපාලා කියලා ගියා නැගෙන ඉන්නකො විසිකරන්න නම් යන්නේ මගේ පාත්‍රයට දාන්න කියලා. ඒ අම්මන්දි දානකොට කකුල් දෙකයි අත් දෙකයි දැකලා හිතුවා මේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ නේද කියලා. හිතා ගන්න බැරිව දුරවන ගිහින් අම්මට කිව්වා අන්න රට්ටපාල ඇවිල්ලා ඉන්නවා. එතකොටම අම්මා කිව්වලු උඹ කියන්නේ ඇත්තක් නම් මම වහාම උඹ දාසභාවයෙන් උදාස්ක නිදාස් කරනවා කිය. ගිහිල් අත්තර බලනකොට දැන් මේ පැත්තෙන් බලනකොට අඳුරගත්තා. අඳුරගත්තකම තාත්තර කතා කරලා කියලා තියෙනවා. වහාම යන්න පුතාගේ දෙට ඇවිල්ලා ඉන්නවා දැන් ගේ පහු කරමු ගියයි කිය. ඒක රට්ටපාල හම්දු ගිහිල්ලා පාරකයින් තුන අම්බලමක් වගේ එක පිට්ටියක් අයින් ඉඳගෙන හර පිට්ටු වාරන පිළුණු වෙච්ච පිට්ටු වාරන ඊට තාත්තා ගිලව මොකද්ද පුතා මේ කරන්න වැඩේ තියෙනු මේ සිටු මැදුරක ඉඳලා මේ කුණු වෙච්ච පිට්ටුවක් වරනවා ඕක පිසිකල්ල වටින් යන්න ගෙදරවත් කන්නේ නැහැ ඊට පස්සේ කිව්වා අද දවසේ මෙච්චර තමයි ආහාරේ ආයෙදයක් මගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ගෘහපතියලා කැමති නම් හෙට දවසට ආර්ධන කරන්නයි කියලා බමුණගේ අනිවාර්යෙන් මම ආරාධනා කරන දේ තමයි මෙහෙම පාර අයින්දගෙන පිටක් අයින්දගෙන කුමීච පිටු ගැලක් වන් වෙනවා අපේ දරුවෝ හෙට එන්නේ කියලා දාහයට එදින කට් වල තර විදිහටම එදා පසුබතින් වැලකිලා පහව වෙන්න දාහයට දාහයට ගියාට පස්සේ අම්මා කරන්නේ මොකද්ද යාගේ පරණි අම්බෝ දෙන්නට කතා කරලා කියනවා ඒ දවස්වල බහුභාර්ය සේවනේ තිබිලා තියෙනවා වැඩි පුරසත් අයට කැමති ගානක් ඒ සිටු පවුල් වලට ගන්න පුළුවන් ඔක කියලා දෙනවා අට බාල කැමති ලස්සන ඇඳුමකින් ඇඳගෙන ඉදිරිපත් වෙන්නේ කියලා ඊට පස්සේ ආසනය පනවලා තියෙනවා වම් අත පැත්තේ තාත්තගේ බූදලේ රත්තරන් මුතුමණි කොට ගන්න දකුණු අත පැත්තේ අම්මට දෑවැද්දට අම්බෙචරිය කොට ගහලා සල්ුවකින් වහලා අට පහට ආසනය පනවලා දෙන මැටි ආවට පස්සේ වාඩි වෙලා දැන් මේ දාන බෙදන් නැතුව අර අඹෝ දෙන්නට කිව්වා දාන්න 64 මායම දාලා බලන්න. බැලුවට පස්සේ රට්ටපාල කතා කරකවා නැගිනියනි කියලා අර පෙර අඹුවන්ට නංගි කියන ආමන්ත්‍රයෙන් කතා කරනකොටම ඒ දෙන්නටම කලන් තැරිලා ගන්නවා කියලා කිව්වා. මොනම විදියකින්වත් ඊට පස්සේ අර ඒ තමන්ගේ තියෙන ඒ මායාවල් මොකක්වත් අරගන්නේ කතා කරන වචනේම දැක්ලා තිනවා නංගි කියලා ආමන්ත්‍රය. ඊට පස්සේ අම්මයි තාත්තයි කියලා දහසෝ ලව්වා අර වස්තු ගොඩවල් ඇරලා බලනකොට එහා පැත්තේ ඉන්න අම්මයි තාත්තයි පේන්නේ නැත්තරමට වස්තුව. විශාල ගොඩවල් ඊට පස්සේ කියවෙන දරුවා උඹෙන් පස්සේ දරුවෙක් නෑ අපිට. මේ තාත්තගේ අත්පුතු පරම්පරාවෙන් ආපු බූදලේ. මේ අම්මගේ අත්පුතු පරම්පරාවෙන් ආපු බූදලේ. දැන් අපි බලපන් මේක නැතුනොත් මොකද වෙන්නේ? රජුරෝ මේක ඔක්කොම රාජ්‍ය භාණ්ඩාගාරයට ගන්න. එහෙනම් මේ අවසාන ඉල්ලීම කරුණා කරලා සලකා බලලා ගිහි වෙලා මේ පරිසර බුද්ධි කරා බුද්ධි විදින්ට මේ අඹුවර්ථය ගත කරන්න මේ සිටු මාර්ගය ගත කරන්න. රත්තරන් ස්වාමීන් වහන්සේ කියනවා මට දාන දෙන්න ආව නම් දානෙ බෙදන්න නැත්නම් පිටිපාතයක්. ඊට පස්සේ අම්මයි තාත්තා දැනගන්න මොනම විදියකින්වත් ඒ පට්ටපාලකේ එහෙම වෙනසක් පෙරලියක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පින්නපාල බෙදුවට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ගෙදරදී බණක් කියන්නේ මේ මිනිස්සුෝ කරන නාඩගම් වලට. මේ ශරීරයක් තියාන ඒක පිනව නැහැටි. ගයක් හදාන ඒක අලංකෘත කරන හැටිත් අවසානයේ මේ කිසිම දෙයක් තමත තරණක් නැති බව දැනගන්නකොට මොනතරම් දුකටපත් වෙනවද කියලා දැනගන්න හැටි යම් කිසි කෙනෙක් ඒකෙන් ගැලවෙන්න හදනකොට ඒ කිනාට එක්ක මොලේ නරක් කළා එහෙම නැත්නම් මොකක් හරි මානසික කායික ආබාධයක් වෙන්නද කියලා හිතන හැටි පිළිබඳව ලස්සන ગાත ටිකක් කියනවා. ඒ ગાත ටික කිව්වට මොකද ඒව එකක්වත් අහන්න කෙනෙක් නැහැ හිතන. ඒ ඉන්න පැරණි අඹුවන්ට ඇහෙන්නෙත් නැහැ, අම්මට ඇහෙන්නෙත් නැහැ, තාත්තට ඇහෙන්නෙත් නැහැ. එම ත්‍රිපිටක ස්වාමීන් වහන්සේ ගාථාවන්ති අවතාණී අපිට බණක් කියනවා. අපිට කියලා කියන්නේ යෝගාවචරින්ද බණක් කියනවා. උන්වහන්සේ කියනවා මුව වැද්දා උගුල අටවල ඇම කියලා මුවෙක් කෙනකම් බලහනේ. ඒ දක්ෂ මුව ඇවිල්ලා ඇම කහලා උගුල ගස්සන්නේ නැතුව මුව වැද්දා බලාගෙන ඉඳද්දී අඬාගෙන ඉඳද්දී යනවා. අහන්නේ වගේ තමයි අම්මයි තාත්තලා මට උගුලක් අටවලා එමක් කියලා බලන්නේ මම එම විතරක් කාලා උගුලට අහුවේ නැතුව අඬාද්දි මෝ වැද්ද අඬාන්ති යන මෝ පෙව්වෙකුසේ මම යනවා කියලා කියලා ඇරයි. යෝගාචර මුළු ජීවිතේම එම කාලා උගුල ගස්ස ගන්න නැති එකක් තමයි යෝග ජීවිතය කියන්නේ. ඔය ඕන කෙනෙක් දෙන එම කෑවට කිසිම වැරද්දක් නැහැ උගුල කොතනද කියලා දැනගන්න. උගුල ගස්සන්නේ නැතුව කෑවොත් රස මස උගුල කන්න පුළුවන්. හැබැයි උගුලට අහුවෙන්නේ නැහැ. මේක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේකට සාධුවචන ආංශය හරියට උපදේශ අපට දීලා තියෙනවා. රහතන් වහන්සේලා හරියට උපදේශ දීලා තියෙනවා. ඇත්තම මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ මේ කාමභෝගී ඇත්තු ඒ දෙන්නේ ඇත්තම ලොකු කරුණාවකින් ආදරයකින් මේ ඉඳුරම් පිනවන සියලු දේම. නමුත් ඒක භාවනා ජීවිතෙන් දකිනකොට ඒක විශාල උගුලක්. නමුත් අපිට මේ බඩට battෝ. ඒක පිළිබඳව අපිට ඕනම කෙනෙක් පිළිගන්න දෙයක්. අපිට ඇහැට රූප ඕනේ. කනට ශබ්ද ඕනේ. නාසයට ගඳ ඕනේ. දිවට රස ඕනේ. කයට පහසක් ඕනේ. හිතට ධර්ම හෝ හිතවිලි අවශ්‍යයි. ඒවා අපි කියනවා මූලික අවශ්‍යතා basic needs කියලා. ඒ වෙනතු ජීවිතේ නෙමෙයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම අපිට ගියම් මත යැපෙන්න. අපිට අවශ්‍ය රූප ටික ලබා ගන්න, අපිට අවශ්‍ය ශබ්ද ටික ලබා ගන්න, අපිට අවශ්‍ය ගන්ධ, රස, පහස, සහයි දැනුම සඳහා සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගියන් මත. මේ නිසා පරපටිවද්දාමේ ජීවිකාති පබ්බජීතෝ අභින්නම් පච්චවේ කියලා බම් කියලා ලබවතන සඳහන් කර තිනවා. අපේ මුළු ජීවිතේම අපේ කියලා කියන්නේ පූර්ණ කාලීනව බණ භාවනා කරන සංඝයාවාසික පැත්තෙන් බලනකොට මුළු ජීවිතේම පරපටිබද්දයි. අනුන් මත යැපෙන ජීවිතයක් සුද්ධ හිඟන්නේ. අපිට සිවුර දෙන්න ඕනේ ධායකයා. පින්නපාත දෙන්න ඕනේ ධායකයා. සීනාසනෙ දෙන්න ඕනේ ධායකයා. බෙහෙත් පිළිකර ටික දෙන්න ඕනේ ධායකයා. හැබැයි ධායකයත් එක්ක පයිරු පාසහනකම් බෑ. මෙන්න මේක තමයි බුදුසසුන ආශ්‍රය අපිට උගන්වන්නේ. ඒ අපිට අපි හංගන්නොත් කියලා කියන දුඟ දෙනෙක් හිටුණා නෑ. එහෙම නෑ කියලා නම් සරුවචනංශේ සඳහන් කරලා තියෙනවා. මේ මලගේ ඥාතියින්ට පින් කරනකොට ඒ පින් ගන්න පුළුවන් එකම ප්‍රේතනිකායයි ලෝක ජීවත් වෙන. ඒකට කියන්නේ පරදත්තූප ජීවි ප්‍රේතනිකාය කියලා. එයාට විතරයි පරදත්ත කියලා කියන්නේ අනුන් දෙන ලද දී පින් අනුමදන්න බංකොට ගන්න බෑ. ඉතින් නමුත් අපේ සංඝාර ගමනත් එක්ක බලනකොට අපිට නෑදා වෙන පරදත්තූප ජීවි ප්‍රේතය කොහේ හරි ඇති ඒ නිසා දානයක් තියලා පින් දෙන එක අපි ගමනින් කරනවා. අපි මැරිච්ච නැති වෙච්ච එක නාම උතන ඉන්නවාද කියන්නේ අපි දන්නේ නෑ. නමුත් පින් දෙන්නේ වටනවා. ඒ නිසා පරදත්තූප ජීවි ප්‍රේත කියලා කියන්නේ අනුන් මතම යැපෙන ප්‍රේතනිකාය. සර්වචන සඳහන් කරන උන්වහන්සේ ඇතුළු සංඝ රත්නයේ සම්පූර්ණම පරදත්තක ජීවි ප්‍රේතනිකයි ඉන්නේ කියලා. සම්පූර්ණ ආනන්දනේ තත්පත යැපෙන්නේ කියලා. දවසක් සර්වචන වහන්සේ පින්දුපාති වදිනවා අන්තිම දුප්පත් බමුණු ගෙදරකට. ඒ ගෙදර බැමිණිටත් කඳ නැ බමුණට වෙන්න කඳ විතරයි බත් ටිකක් තියෙන්නේ. ඒ බමුණ හරියම දානපති බොහෝම සද්ධාවන්තයි. ඉතින් බැමිණි දන්නවා බැමිනිටවත් කණ්ඩකට පව දැනගෙන හිටියට කවුරු හරි ආවොත් ওই ටික හරි දෙනවා. එයා බැමිනි කරන්නේ කල්ලාතුම බත් ටික බෙදාගෙන ඒ බමුණට කවනවා. ගමනට බමුණ බාර්ගිය බලහිනේ කවුරු හරි එයිද කියලා මේ තියෙන බත් ටික දෙන්නේ. ඉතින් බැමිනි දන්නවා එහෙම නොත් එම් බඩගින්නෙන් දෙවි නිසා බැමිනි පාර වැහින විදිහට බමුණ ඉස්සරහ හිටගෙන කව කව ඉනකොට බුදුරජාන් වහන්සේ වැඩන ඉස්සරහ. දැන් බැමිනිට පේන්නේ බමුණට පේනවා. ඊට පස්සේ නෑ බමුණගේ පැත්තට ඇහැල බැමිණියේ පැත්ත බලාගෙන බැමිණියේ ඔළුවෙන් කියන බුදුරජාණන්ට යන්නේ බුදුරජාණන් අල්ලන යන්නේ ආයෙසරක් ටියක් කළා ඉතින් බමුණ කියනවා දෙන්න දෙන්න නැති නිසා දැන් මේක දැක්කොත් බමුණ මේ ටික හරි දෙනවා යන්නේ බුදුන් සායත් තුලින්ගෙන යන්නේ ඒකට බැමිණිට හිණාවක් යනවා මේ වගේ උතුමන් ආශ්‍රය කෙනෙකුට දෙසරයක් කියලා කියන්නේ හිණායරට බමුණ දකිනවා බැමිණිගේ මූණේ හිණාවක් දැකලා බලනකොට පිටිපසල්ල බලනකොට ඉස්සරහ බුදුහාමුදුරු මෙයා දන්නේ නැහැ අරමුණකට විශාල ශෝකයක් පහළ වෙනවා අනේ පිටිපස්සට ගිය දෙන්න දෙයක් නැහැ කියලා. වැඳලා කියන බුදුහාමුදුරන් අනේ ස්වාමීන් වහන්සේ මේකමයි ජීවිතේ මෙච්ච විශාලම පාඩුව මට ඉඳුල් බතක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ. නැගුම් බතක් නැහැ. ඔබ වහන්සේ මං කෙරේ අනුකම්පාවෙන් මට දෙන්නේ උත්තරේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඉඳුල් බත මට කැපයි බමුණ. අපි පරදත්තක ජීවි ප්‍රේතනිකයි ඉන්නේ. ඉදිරි බමුණ විජහාඩ බුදුරජාණන් වහන්සේ ගෙට වඩම්මලා අර ඉඳුල් බත බෙදුවා. බෙදුවට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම දිව්‍යෝජාවක් වගේ වරඳලා බණ කියවට පස්සේ බමුණ සෝවාන්. ඒකයි මේ ප්‍රයත්නේ වටිනාකම. ඒක නිසා මේ මහා ජීවිතය ඉතින් පැවිද්දු වරියෙන්ම තමයි ඒ යෝගාවචර තිතා ගන්න ඕනේ. අපි මේ සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙලට ආවට පස්සේ දාන කතා ඕනේ නැහැ. අපිට තියෙන කවුරුහරි දෙන දාන තම්බිච්ච දෙයක් බතක් කාලා වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒ වැඩ කරගෙන යනකොට වුණත් ඒ දින දායකයන් එක අනවශ්‍ය ප්‍රතිපාතානකමක් ඕනේ නැහැ. ඒ මොකද නැත්තම් ඒක පාශයක් සහ උගුලක් දෙකක් වෙනවා. පාශේ විතරක් කාලා උගුලෙන් බේරෙන එක තමයි අපිට තියෙන ක්‍රමය. ඊයින් පස්සේ රත්පාල ස්වාමීන් වහන්සේ පාශේ කාලා උගුර ගසන්න නැතුව ගියාට පස්සේ යන්න තැනක් නැසලා කෝරව රජතුමාගේ උයනේ කිහිල්ල දවල් විවේකේ ගන්න. ගනුරු උයන් පල්ල දාන්නවා මේ අසවලයි කියලා. රටේ ඉන්න ප්‍රධාන සිටුතුමාගේ පුතා දැන් ඇවිල්ලා භාවනා මේ පැවිදි වෙලා කියලා විජහාට පණිවිඩයක් අරිනවා. කොරවි රජුන්ට අසෝලාවිලා ඉන්නවා. කොරවි රජුන් මේක විශාල අභියෝගයක්. මෙච්චර මුදල් තියෙන මෙච්චර යමක්කමක් කරන්න පුළුවන් මනුස්සයා මොකටද ගී ගියට ඇවි. විජහාට සෙනඟක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලිවල වෙලා බොහොම සතුටින් සාකච්ඡා කරලා එතකොට රජතුමත් වාඩිනවා. ස්වාමීන් වහන්සේත් ගහක්න වාඩි වෙලා ඊට පස්සේ කියනවා අනේ මට මේ පොඩි ප්‍රශ්නමක්යක් තියෙනවා දැනගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා. දෙයක් අහන්නේ කියලා. රජුරු කියනවා මේ සාමාන්‍ය ලෝකයා යම් යම් පිරිහීම් ඇති වුණාට පස්සේ තමයි ගිහි ගියතාර. අපි රාජ රාජනීති පොතේ එහෙමයි තියෙන්නේ. ඒ පිරිහීම් හතරක් තියෙනවා. ඒ පිරිහීම් හතර වෙච්චාම ඉතින් කරන්න දෙයක් නැති නිසා පාට බහි. සන්‍යාසි වෙනවා. එහෙම නැත්නම් ප්‍රවෘජ්ජාවට ලක් වෙනවා. ඒ පිරිහීම් අතර ජරා පරිපුඤ්ඤං කියලා එකක් තියෙනවා. තමන් සම්පූර්ණ ජරාවටපත් වෙලා ඇඟ දිරලා රස්සාවක් කරගන්න බෑ. කිසි කෙනෙක් සලකන්නේ නැහැ. එතකොට හිඟා ගන්නවා. අර කියන්නේ පාට බහිනවා. එහෙනම් ජරා පරිපුඤ්ඤේ අපි බාර ගන්න. නමුත් ඔබ වහන්සේ භද්‍ර යවවන වයසේ කලුකේ සහිතයි හොඳ පෙනුමයි. කිසිම ජරාවක් නැතුව ඇයි ඔබ වහන්සේ මේ පැවිද්දට කිව්වේ? මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ව්‍යාධි පරිපුඤ්ඤ කියලා එකක් තියෙනවා. ලාදුරු රෝග හැදිච්චාම ඇඟ මුලුවත් සම්පූර්ණ කුෂ්ඨ හැදිච්චාම ඒ මිනිස්සෙන්ට කවුරු කණ්ඩ දෙන්නේ නැහැ, ව්‍යාපාරිකුත් නැහැ, රස්සාවකුත් නැහැ. ඒත් පාරට බහිනවා ලෙඩ ව්‍යාධි නිසා නැත්තම් ලෙඩ රෝග නිසා. බුහාන්දිගරගේ බොහෝමත්ම දැකුම් කඩුවේ සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ඒ විදිහේ ඔබ වහන්සේට මොන එවැනි පිරිහීමක ලකුණු ලැබිලාද ඔබ වහන්සේ දී කියත ඇදී. ඊට පස්සේ කියනවා යමකමක් නැතිලා භෝග පරිහානිය සිදු වෙච්චාම අතට පොල් කට්ට කරන පාට බයි හිඟා කරන ඔබ වහන්සේ ඇවිල්ලා ආත්මුත් පරම්පරාවේ 80000 දහක් තරම් කියලා වස්තුව තියෙනවා. අම්මගේ පාර්ශවයෙන් 80000 දහක් තියෙනවා. තාත්තගේ පාර්ශවයෙන් කිසිම හිගයක් නැතුව මොකද ඔබ වහන්සේ මේ වගේ ගිහි ගියත් හැදී කියලා. ඒ වගේම කියනවා සීදුම ඥාතීන් රැහින් නිලවල දැම්මොත් ඥාති පරිහානිය සිද්ධ වුණොත් ඒ මනුස්සයාට වසුමක් නැතිවෙනකොට ගිහි ගියත් හරි. ඔබ වහන්සේගේම නෙවෙයි පිය පරම්පරාව මෙච්චර නෑ පිරිසක් ඉන්නවා. මව පරම්පරාව මෙච්චර නෑ පිරිසක් ඉන්නවා. ඒ කිසි දෙයක් නැතුව මේ ඔබ වහන්සේ කොහොමද මේ වගේ දෙයකට පෙළඹුණේ කියලා. ඒ කියන්නේ ඇත්තටම කියනකොට රජුරුවන්ටයි අභියෝගය තියෙන්නේ. රජුරු කියන්නේ කාමභෝගී ලෝකේ රජා. ඒ රජුරුව කියන්නේ යමක් කමක් නැති කෙනෙක් තමයි මේ අතහැරීම කරන්නේ. කීකී අතහැරීම නැත්තම් මේ අභිනිෂ්ක්‍මණය ඔබ අතර කිසිම නිදහස කාරණාවක් නැහැ කියන්නේ. එතන මේක අහගෙන ඉඳලා මේ රටබාල සාංශය කියනවා අපේ බුදුහාමුදුරු ඔය හතර වෙනුවට වෙන හතරක් අපට කියලා දීලා තියෙනවා. අන්නේ හතර දැකලයි මම කීකී අතහැරි. ඔබතුමා කියනවා මේ ජරා පරිපුඤ්ඤ භාවය කියන්නේ අපි දිරාවටපත් වෙන නිසා දිරාවටපත් වුණාට පස්සේ දිරාපත් වීම නිසා කරගන්න දෙයක් නැතුවට කීකියක් ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා උපනීයති ලෝකෝ අද්දු මේ උප්පත්තිය කෙලින්ම බබා බාර දෙන්නේ ජරාවට. ජරාව බබායි ගාට බාර දෙනවා ව්‍යාධියට. අවසානයේ මරණයෙන් තමයි ඉවර වෙන්නේ. මේ ගමනේ කිසිම නතරයක් නැහැ. විපදිච්ච තැන ඉඳලා දිරනවා කියන එක කාටක පළක් කරන්න බැරි. මේ දිරීම නිසා ව්‍යාධියටපත් වෙනවා කියන එක ඒක උපඥායනයක්. එකින් එකට එකින් එකට යන ධර්ම පරම්පරාවක්. ඊට පස්සේ මරණයටපත් වෙනවා කියන එක ධර්ම පරම්පරාවේ එකම චිත්තක්ෂණයක්වත් මේක ඉස්පාසුවක් නැහැ. විපදිච්ච චිත්තක්ෂණයම තරවටපත් වෙනවා. ජරාව සඳහා ජරාවට බාර දෙනවා. ජරාව මරණය ව්‍යාජයට බාරන ව්‍යාජය මරණයට බාරන නිසා උපනීයති ලෝකෝ අද්දු ජිකරට මෙහෙම යනවා කියලා. එතකොට රජුරෝ කියලා කියනවා එහෙම කියන්නේ කොහොමද මම මේ රටේ රජුරෝ විදිහට මම කොච්චර තාරුණ්‍යයක් බුද්ධි විදවාද මම ඉන්නේ මගේ බඩ යවන වයසේ ඔබතුමා කොහොමද කියන්නේ මේක ජරාවටපත් වෙනවා කියලා. එතකොට ඒ රජුරෝ අහනවා මේ මොකද්ද රටපාල කුමාරයා අහනවා ඔබතුමාට නිතරම නිකම් වාඩි වෙලා ඉන්නකොට වගේ පෙළෙන රෝගයක් මොකක්ද කියලා. ඔව් මගේ බඩේ දැවිල්ලක් තියෙනවා. බත් කියන එක ආවද මොකද ටෙස්ටයිටිස්. දැන් ඔබ වහන්සේ රාජකීය වශයෙන් ආහාර වළඳලා ගෑස්ට්‍රයිටිස් හැදුනට පස්සේ ඔබ ආයතනයට හිතන්න පුළුවන් ද කියන්න පුළුවන් ද මට රාජසභා රැස් කරන්න තියෙන නිසා මේ ගෑස්ට්‍රයිටිස් නතර වෙන්න කියලා. දුරදිරුණ ඒකට කරන්න දෙයක් නැහැ. මට කොච්චර බලතල තිබුණත් කොච්චර තිබුණත් මේ පැමිණිච්ච බඩදවිල්ල මට දෙන්න තියෙන රාජකීය මට්ටමෙම දඬුවම දෙනවා. ඒක මට වළක්වන්න බෑ. ඒක කිසිම ස්පාසුවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ කියන ඕන ඕක නිසයි බුදුහාමුදුරෝ කියන්නේ අපි ගෙනියනවා මහරයා විසින් අපිව බැඳගෙන තියෙන්නේ. ඒ හරියට කියනවනම් ගහලිය දෙන්නේ කැවිලා වදක භූමියට වදමල් මාලයක් දාගෙන මිනිවිර ගහමින් හැරගෙන යන ගමනක මේ. එහෙම නැත්නම් හර මරන්න ඉන්න හරක් ටික ඒ කුඩාරමේ තියලා රෑ පහුවෙන්න උදේ හතර දින පස් දින එකට ගැට ගන්න වදක භූමියට ගෙන යන ඇවිල්ලක් මේකේ තියෙන්නේ. කිසිම නතර කිල්ලක් කාටවත් කරන්න රජුන්නක් බෑ, ඉංගන්නට බෑ, බෞද්ධයට බෑ, අබෞද්ධයට බෑ, සම්මිය දෘෂ්ටිකයට බෑ, අනිත් දෘෂ්ටිකයට බෑ. ජා තන්නේ ක්‍රම ඒ ජරාවට අදගෙන යන ගමනක් තියෙන එක බුදුහාමර මෙහෙම සඳහන් කරන්නේ කියලා. ඊට පස්සේ රත්බාල හඳුරෝ කියනවා දෙවෙනි කාරණාව තමයි අත්තානෝ ලෝකේ අනභිසරෝ. අපිට කිසිම සරණක් පිහිටක් ලෝකේ ඇත්තෙම නැහැ. අපිට යමකට අධිකාරී ශක්තියක් ඇත්තෙම නැහැ. අපි සම්පූර්ණ විධානයකට යටත් වෙච්චි, දඬුවමට යටත් වෙච්චි පිරිසක් වාගේ. ඒකටත් රජුරණ කේන්තියක්. රජුරු කියනවා එහෙම කොහොමද වෙන්නේ මේ ආරච්චල ඉස්සරහා මේ මමයි මේ කිලොක් කඩේ. ඒතර පුත්‍රයා යාර මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියන දබ්බහාන්ත ඔබතුමා මතක් කරන් දැන් ඔබතුමාට මෙහෙම බඩදවිල්ලක් තියෙනවා කියලා. ඒ බඩදවිල් ආවට පස්සේ ඔබතුමාගේ කිට්ටුවන්තයෝ නෑයෝ සහලේ නෑයෝ යාළුවෝ වෙද්දු අට වෙනවා. මට වෙලා ඇඟ රාජකීය ආසනේ වටේ ඉඳගෙන ඉන්නකොට ඔබතුමාට තියෙනවා විධායක බලයක්. මේක මම මගේ දරුවට දෙනවා. මට එකක් මේක මගේ යාළුවෙකුට දෙනවා. උඹ එක ගන්න ඕන. ගනින් කියලා විධානය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නිරජුගණදී ඒක බෑ. ඒ වෙලාවේ මට ආපු දුක කාටවත් දෙන්න පුළුවන් විධාන ශක්තියක් නැහැ. ඒක මට ආව නම් මම විඳවන්න ඕන. ඊළඟට කියන ඕනෝග තමයි දරුවචනේ සඳහන් කරන්නේ. අත්තානෝ ලෝකේ තානං කියලා කියන්නේ අරසාවක්, කිසිම අරසාවක් අපිට නැහැ. අපි සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එහෙම බැංක account එක එහෙම නැත්නම් පෞද්ගලික ආරක්ෂක නැත්නම් වටදිර තාප්ප කොටු බැමි බැඳගෙන විවිධාකාර අරසාවල් අපි මේ නව තාක්ෂණත් එක්ක පුරුදු වෙලා තියෙනවා. එක එකක් ඉතුරුලා නැහැනේ, ඔක්කොම මැරුණානේ. මැරෙන්නේ නැතුව කියලා කාටවත් උත්තරේකුත් නැහැනේ. ලෙඩ වෙන්නේ නැහැයි කියලා, වයිසට යන්නේ නැහැ කියලා, නිින්දාවටපත් වෙන්නේ නැහැ කියලා මොකක්වත් නැහැ. නමුත් අපි හිතන්නේ අනිවාර්යයෙන් මේ ආරක්ෂක ක්‍රම විශේෂයෙන්ම අපිට ලොකු ආරක්ෂාවක් ලැබලා දෙනවා කියලා. නමුත් අඩියට බහලා බලනකොට එකක්වත් නැහැ. ඒ නිසා අත්තානෝ ලෝකෝ අද්දෝ. අපිට කිසිම සරණක් නැහැ. අපිට නතර වෙලා මෙන්න මෙතන මම නතර වෙලා මම මේ බුද්ධ තරුණ වයස බුද්ධ විදිනවා. මම මෙතන නතර වෙලා මගේ ශිල්ප දක්වනවා. කිසිම හවුහරණක් නැහැ. ඒ වගේම තමයි ඒකයි මම පැවිදිුනේ කියලා ඒ හැම තැනකදීම ඒ රටපාල වංශය සඳහන් කරනවා. ඊගාට අසතුලෝකෝ මේ ලෝකේ කිසිම සාස්වත කියන්නේ සාහරයක්, හරයක්, විදායක ශක්තියක්, බලයක් ඇත්තේ නැහැ. සබ්බම් පහය ගමනිය. මේ හම්බ කරපු සේරම දාලා යන්නේ. මම හරි දාගේ විදිහට ගණන්කාරකම් හයිය තියෙනකම්, නම්බුකාරකම් නිලයේ තියෙනකම්, ආඩම්බරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. කිසිම කෙනෙකුට ඔකට අභියෝග කරන්නේ. අපි ඉන්නකම් නම් හැම කෙනෙකුටම කම් දෙන්නගෙන ඉන්නවා. ඒ යනකම් තමයි. ගියාට පස්සේ ඒ නිසා බටහිර දාර්ශනිකයන් සඳහන් කරලා තියෙන ජීවිතය කියන්නේ තාමත්ම අමාරු සංකීර්ණ සමීකරණයක්. ඒ නිසා ඉතින් අපි හැම කෙනාම අපේ අපේ ක්‍රම සහ විදිවලට අපිට ලැබිච්ච සම්ප්‍රදාය හැටියට අපිට ලැබිච්ච පසුබිම හැටියට මේ සමීකරණය යොමු කරගෙන යනවා. උත් මරණ මොහොතදී සමීකරණය සුළු වෙනවා හැම කෙනාගේම උත්තරේ බිඳුවයි කියන. කොච්චර ගැඹුරු සමීකරණයක් වුණත් අවසාන උත්තරේ බිඳුවයි. කිසිම කෙනෙක්ගේ ඒ නිසා ලෝකේ ඉන්න ප්‍රධානම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයා මාර්යා විතරයි. කිසි කෙනෙකුට වෙනස්ව සලකන්නේ නැහැ. එකම චිත්තක්ෂණයක්වත් දැඩිපුර දෙන්නේ නැහැ. ඒකෙදී අර මිලරේපාගේ අමාවතර කියන පොතේ හරිය ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා මේ මාර්යාගේ තියෙන සමාජවාදී ගති. රජ කෙනෙකුට කියලා කවදාකවත් විදහාක බලයක් පෙන්නලා නතර වෙන්නේ නැහැ. මොනම ප්‍රොෆෙසර් කෙනෙකුට හක්කත් මොනම දක්ෂයෙකුට හක්කත් ලියුම් ගන්න දිනු කරලා සෙකන්ඩ් ඔප්ෂන් එකක් ඉල්ලන්න බෑ. මොනම මායාකාරී ස්ත්‍රියකට හක්කත් අංගරදංගර බාල මාලරවට්ට ගන්න බෑ. මොනම සුරත කඩුල්ලෙල දෙන සටන්කාමයට මාරත් එක රණ්ඩු කරන්න බෑ. ඒකේ බය කෙනෙකුට අනේ මම පස්සේ ඉන්නම් කියලා පැකිලා අඬලා පස්සට ගියාට වැඩක් කිසිම කෙනෙක්ගේ කිසිම ක්‍රමයක් මාර්යා ඉදිරියට වෙනසක් නැහැ. එකම චිත්තක්ෂණයක්වත් වැඩිපුර දෙන්නේ නැහැ. ඉතින් උගවදිනෙක් තව විනාඩි 5ක් මැරෙනවා 10ක් මැරෙනවා තව මාස දෙකකින් මේ කැන්සරෙක් මැරෙනවා කිව්වම ඔන්න පටන් අර ගන්නවා හෙල්දි ෆුඩ්ස් නැට්‍රෝතෙරපි භාවනා ගුරුවරු හොඳ පිරිසිදු වාතය ආශ්‍රය කරන්න ඉදයින් පස්සේ තමයි වැඩේ පටන් අරගන්නේ ජීවත් වෙන්න. එතකම්ම පෙන්කෙලිනු කවදා හරි දොස්තර කෙනෙක් කියන්න ඕනේ ෆාස්ට් ග්‍රෝවින් ටියුමර් එකක් මොලේ තියෙනවා තව මාස දෙකයි කියලා. අන්න එදාට තමයි ඔක්කොම දීජම් බුදුන් සිහි වෙන්නේ, යෝගා ව්‍යාපාර සිහි වෙන්නේ, භාවනාකම දීපත් වෙන්නේ. අනේ තව මාස දෙකයි නේද තියෙන්නේ කියලා වැටෙන්නේ එදාට තමයි. කොච්චර තරු ගැන්නත් කොච්චර වගිරුවත් මාය හරියට වෙලාවට වැඩ. ඉතහා කිසියම් සාස්ත්‍රත්වයක් නැහැ. කිසිම හරපද්ධතියක් මේකේ නැහැ. අස්සත භාවයේ සබ්බම් පහය ගමනීය. ඉතින් සංස්කෘතික ශ්ලෝකයක් තියෙනවා හරි ලස්සනයි මේ වප්ප. ඒකේ කියලා තියෙන මේ දානපත්‍ය අන්තිම ලෝභයයි කියලා. ඒ මොකද අර තමන්ගේ වස්තුව මරණින් පස්සේ ගෙනියන්න හරි පින්වලට හරි හරවලා කියන්නේ නැහැ. ඒක ලෝභයි. කුම්මහියා මරණින් පස්සේ සියලුම වස්තුව නන්නාදුන්න කෙනෙකුට ලැබෙන බව දැන දැන හල්ලි හම්බ කරනවා. කිසිම ලෝභයක් නැති මනුස්සයා මිනිහා විතරලු මරණ වේලාවේදී සේරම දීලා දානව දන්නේ නැති කෙනෙකුට. ඒ නිසා උගේ දාන ප්‍රතිත්වය බොහොම බලවත් කියලා දී. ලෝභයක්. මේ දන් දෙන කට්ටිය ලෝභ කට්ටිය ඒගොල්ලෝ කල්ලාතුම දාන විකුණලා මේ වස්තු විකුණලා පින් වලට අරගෙන පින් අරගෙන යනවා ටිකක් ලෝභකම තියෙනවා. ලෝභයගේ කිසිම මසුරගේ කිසිම ලෝභයක් නැහැ මරණදී සියල්ලම දෙන්න බව දැනගෙන තව තව වස්තු රැස් කරනවා. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේක දැනගෙනයි මම පැවිදි වුණේ. අස්සතු ලෝකෝ සප්පම් පහය ගමනීය. ඒ ඉන්න ලෝකයේ ගැන හිතුවොත් නම් ඔබතුම රජතුමා තමයි. මරණයෙන් මත්තේ රජතුමත් එකයි හංගන්නත් එකයි රට්ටපාල හමුදුත් එකයි බුදුහමුදුත් එකයි දේවදත්තත් එකයි. ඒක දන්න නිසා මරණයට ඉස්සෙල් වෙලාම භාවනා ක්‍රම පිළිසිදු ඉරියව් ජීවන රටාව ආහාර මනෝ ව්‍යාපාරම පටන් අරගත්තා. ඒලා අන්තිමටම අර පරිපුඤ්ජ එහෙ නැත්නම් පිරිම හතර වෙනුවට මම බුදුහාමසෝ කියලා දී මේ ධම්මොද්දේක වශයෙන් අවසාන වශයෙන් සඳහන් කළේ ඕනෝ ලෝකෝ අතිත්තු කාමදාසෝ. මේ මොලෝකේ සම්පූර්ණම හිගයක් තියෙන කවදාක් පිටිච්ච ගතියක් එන්නේත් නැහැ ආවෙත් නැහැ බලාපොරොත්තු වෙන්න බෑ. ඌනයි ලෝකේ අතිත්තු කවදාකවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ අහිදල් ගෝඩකට වතුර පුරනවා වගේ. කාමදාසෝ අපි සේරම කරන්නේ කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැල මෙහෙවර කරන එක විතරයි. අපි මේ පහඳින්නේ ඇහැපිනවණ්ඩයි. අපි මේ මහන්සි වෙන්නේ ඕටයිම් කර කර කනපිනවණ්ඩයි. නාසයේ පිනවණ්ඩයි, දිව පිනවණ්ඩයි, කයට සුඛෝභෝගී දේවල් දෙන්නයි, හිතට මනාව අදහස් දෙන්නයි. කවදාක සම්පූර්ණ කරන්න බෑ. මහා මන්දාතු ආදී මහරජවරු පවා කවදාකත් ලෝකේ ඇති කියලා මැරලා නැහැ. හැම වෙලාවෙම නෙට්ටියක් කියලා මැරලා තියෙන්නේ ඉවර කරලා නැහැ. ඒක නිසා කොච්චර જાති අපි අස්කන හිකියත් මේ හිගේ මේ නැතිකම මේ ඌණ භාවය පුරවන්න බෑ. ඉතින් මේ නිසායි මම ඌණ ලෝක අතිතෝ කාමදාසෝ මේ ලෝකේ හිගයි අතෘප්ති කරයි කාමයට දාසකම් කරයි. මෙන්න මේ දැනගෙන මේ කාම දාසකත්වයෙන් වෙන් වෙන්නයි මම මේ ගිහිගේ පැවිදි අතහැරලා පැවිදි වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ධර්ම කොටස හතර එදා කෝරවී රජුරු ඇවි නැත්තම් අපිට කැළවිලා ගිලිලා යන තුන ධර්ම කොටස හතර මේ සූත්‍රේ පමණමයි මේකේ තියෙන්නේ. මුළු ලෝකෙම මුළු සංසාරෙම මුළු කාම ලෝකයෙන් පිළිබඳව පොඩු පිටු කිරීම හතරක් පෙන්නනවා. මෙන්න මේ නිසයි මම මේ කල් වේලා ඇතුව මරණයට කලින් ලෙඩ වෙන්න කලින් වයසට යන කලින් භද්‍ර යවුණේම පුළුවන් නම් මේකට කාලය යොදවන්නේ විනාශ කළ නොහැකි ඊතාවර ධර්ම උද්දේශ හතරක්. එච මේ ධර්ම උද්දේශ හතර ජීවත් වෙනකොට අර මං කලින් කිව්වාගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒ කරන කෙනාටත් ඉඳන්ඳුම් පැලඳුම් ඕනේ සිවුරට, කැමබීම ඕනේ පිණ්ඩපාතේ, ලැගුම් පළක් ඕනේ සේනාසනෙ, බෙහෙත් පිළිකර ඕනේ. මෙන්න මේ බෙහෙත් පිළිකර ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කාම භෝගී පුද්ගලයන් එක්ක එකට ඉඳලා. ඒත් ගන්න ප්‍රතිබද්ධව ඉඳලා. අන්නේ ප්‍රතිබද්ධව ඉඳගෙන මේ අවශ්‍ය මූලික ප්‍රෝජනේ හැලකලාටික විතර අරගෙන කිසිසේත් අතිශෝක්තියකට සුඛභෝගීත්වයට නොගෙහින් හරියට ඉර ඇඳ ගන්නවයි කියලා කියන එක ගෝකම. ඒක අභියෝගයක් වෙන්නේ යෝගාචරණ උනාට පස්සේ. ඒක ඉස්සල්ලා තියෙන අපිට අල්ලපු දෙයක් වැඩි හොඳ සුඛභෝගී වෙන එක විතරයි අපිට තියෙන රණ්ඩු. භාවනා කරන්න ගියාට පස්සේ තියෙනවා එහෙම කෙරුවට බෑ. මේ මට්ටම පැනපු ගමන් පුදුමාකාර අතිරිත අතිරේක කාම ද්වේෂ රාග ද්වේෂ මොහ පාතු වෙනවා. ඒ නිසා මෙන්න මේ ඉරාඳින්න දන්න කැත්තන්ට අපි කියනවා පුතක් නැහැ කියලා. ඉරාඳින්න දන්න කට්ටියට කියනවා සීක පුත්කලයි කියලා. පුතක් නැත්තන්ට වෙලා තියෙන්නේ තමන්ගේ සීමාව මට හැකියාවන් මාකට තියෙන දක්ෂකම් සීමාව කවදාකවත් ඇති හැටියෙන් මනින්න දන්නේ. ඇත්තටම තමන්ගේ තියෙන හැකියාව තුළ සීමාව තුළ වැඩ කරන්න ඒ පුද්ගලයාට කෙලස් දෙන්නේ නැතුව රහග දෝෂ මොහොයින් නැතුව කරන්න පුළුවන්. මුත් මේක කරගෙන කරගෙන යනකොට සීමාව අද්දරට එනකොට දැම්මන් ඉන්නේ අනුතුරුදායක තැනකේ මම මේ ඉක්මවන්නේ ക്ഷേම භූමිය කියලා තේරෙන්නේ නැති කෙනාට තමයි පුතක් දැනෙන්නේ කියන්නේ. එයාට පැනපු ගම රහග දෝෂ මොහොය ෂොක්කේ වෙන්නුන පස්සේ ආර තේරෙන්නේ මෙච්චර වෙලා කරදරයක් නැතුව කොතනදී මේ මගේ මරියාදා මගේ සීමාව මගේ හැකියා සීමාව දැනගත්තකම තමයි කෘතඥයාගේ හැටි. මේකට උපමාවක් දෙනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා වැඩිලාවත් අපි මීපැණි බෝතලයක මීපැණි භාජනයක කටවහලා තියන්න බැරි වුණොත් මූඩිය වහලා තියන්න බැරි වුණොත් එක ඇම්බලියක් දැකගත්ත ගමන් දැනගත්ත ගමන් ඌ මොකද්දෝ ටෙලිපතික් සිස්ටම් එකකට දෙනවා මැසේජ් එකක් ඇඹලගුලට. ඌන් එන්නේ රහු බැලු කොහොම එනවද මොනව වෙනවද කියලා හිතන්න බෑ. පුදුමාකාර විදියට වේගෙන් එනවා. ඇවිල්ලිවරලා කකුල් දෙක උඩට තියාන ඔළුව පල්ලෙහාට තියාන ඉතින් බොනවා. මොකද විශාල මීපැණි යායක් කවදාකවත් අම්මුත්තෙන් ඉල්ලුවත් මේ විදියට මීපැණි උන්ට හම්බෙන්නේ. ඉතින් බොනකොට බොනකොට උට තේරෙනවා උඩ පැත්ත බර වෙනකොට පල්ලයට රූටනවා කියන. ඒ වුණාට ඌ හිතනවලු ඔළුවනේ ගියේ කකුල් හයක් තියෙනවානේ. උට එන්න පුළුවන් කියලා one for the road කියලා තව ටිකක් බලනවා. බොනකොට ඉස්සරහ කකුල් දෙක යනවලු අතුර ඇති. මේ පැන්නේට. ඊට පස්සේ හිතනවලු දැන් 6න් දෙක නැව ගියේ හතරක් තියෙනවා ලෝක විවසයකට දාගන්න පුළුවන් කියලා තවත් බොනකොට තව දෙකක් යනවා. ඊට පස්සේ තේරෙන්නේ දැන් වැඩි හරියක් මඩේ නැත්තම් මේ පැණියේ ඉතුරු කකුල් දෙකක් ගන්නවට පස්සේ අර මදු මේ පැණියේ පාෂක් වඩපත් වෙනවා. ඒකෙම බැඳුනට පස්සේ තමයි උට තේරෙන්නේ බැලූ බැලූ හති කොන සේරම වැටිලා. මේ පැණි තත්තු උඩ තන්නේ කර ඇඹලගුලයක් තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා සත්පුරුෂයෙකුටවත් එකමී ඇඹලේ ගාන්ධිකෝ සේරම යට යන සත්පුරුෂයෙක්වත් අත තියන්නේ අwidetilde පුතාන ගාතකට අහුවෙන. අන්න ඔය වගේ තමයි පුත්තජනයා රූප බලන්න ගියා. ශබ්ද අහන්න ගියා. ගඳ බලන්න ගියා. රස බලන්න ගියා. පහස ලබන්න ගියා. හිතේ තේන වල්බූත හිතවි හිතන්න ගියාම සීමාව ඇතුළේ තින්නකම් කිසි දෝෂයක් නැහැ. යාගේ ජුරිස්ඩික්ෂන් එක ඇතුළේ යාගේ රාජධානිය ඇතුළේ ඒ ටික ගන්න යාට තියෙන මේක මගේ මානවයිතු වාස්කම මූලික අවශ්‍යතාවෙන් මම බේසික් නීති වන තොපුලන්ට ජීවත් වෙන්න ඌට බණ කියන්නේ නේද අපට කියලා පෙන පුඹනවා. නමුත් ඒක දිගේ කාගෙන කාගෙන යනකොට කොතනදීද මල පණින්නේ කොතනදීද මරියාදාව පණින්නේ කියන එක දන්නේ නැති කෙනාට බුදුරජාණන් වහන්සේ ඉතාම සංවේගයෙන් බලන් ඉන්නවා. අනිත් මේ මිනිස්සයා සීමාව දන්නේ නැතිකම නිසා අර මේ පණිවල පාෂගතිය දන්නේ නැති ඇඹලයා වගේ නිගං හම්බෙච්ච මේ පණි ගුලාව බීගෙන බීගෙන යනකොට එහිම ඔළුව කිලිලා එහිම කකුල් දෙක වැටලා මැරලා මොකද ඔහුගේ දවසල ඇතුලේ ඒඩ්ස් රෝගේ දිහා බලනකොට කාම භෝගීන්ට අවශ්‍ය උත්තරී ලෝෂෝ කිකට පෙන්නලා දේතු කිසිම බාධායක් නැතිව පණින්න පුළුවන් ඕන කෙනෙකුට ආබ්බවුන් පසර ගන්න බැහැ. ඉතින් ඒ වගේ දේවල් අද මේ ලෝකයේ විශේෂයෙන් මේ දිනුවා සම්මත ප්‍රථම පළවෙනි පන්ති රටවල් වල හිටින සෙල්ලම දිහා බලනකොට ඊයත්ගේ රාජ්‍ය නායකයෝ දන්නවා පෝසත් ඇත්තෝ දන්නවා දුප්පත් ඇත්තෝ දන්නවා පැහැදිලිවම ඉන්නේ මේ අඹලයාගේ තනිය කියලා. දැන් ඔළුව වැටලා තියෙන කකුල් දෙක ඉස්සර කකුල් දෙක යනවා ඊගාට පස්සේ කකුල් දෙක යනවා ඊළඟට අන්තිම කකුල් දෙකට කොට ගන්න බෑ. ඒ තියෙද්දි යන ගමනක කොහෙද අපිට කියන්න පුළුවන් මේක අපිට පාලන ශක්තියක් කියලා. අපිට හික්මීමක් තියෙනවායි කියල. අපිට සදාචාරයක් තියෙනවායි කියල. අපිට ඇස්පේනවායි කියල. අපි මේ යන්නේ යමක් තේරුම් ගන්න තැනකට කියලා. අපි අම්මල ගාත්‍රා කරපු මෝඩකම්මයි කරන්නේ. ගුරුවරු කරපු මෝඩකම්මයි කරන්නේ. ඒකල ඒගොල්ල අපිට කියනවා ඒවට විරුද්ධව ගියොත් ඒක නොසන්දාරකමක් කියල. මුත් මේ රටවල හඳුෝ කියන නෑ බුදුහාමුදුරුවෝ අපිටම කියලා දීලා තියෙනවා. මේ ධම්මුද්දේශ හතරක් ඒ ධම්මුද්දේශ හතරට මෙන්න මේ සීමාව දන්න එක මෙතෙන්ට අනකම් මට මේ ශේෂ්ත්‍රය වැඩ කරන්න පුළුවන් මෙතෙන් එහාට මගේ අප්පගේ බුදලේ නෙවෙයි මම අහුවෙනවා කියලා සීමාව දන්න එක තමයි කියන්නේ හැම විතරක් කාලා උගුල ලස ගන්න නැතුව පැනලා යන මුවෙක් වගේ මුවෙද්ද අඬද්දිම මම යන්න හදනවා කියන ඕක තමයි කියන්නේ යමක් දකින්කොට ඇස්සැත්තේ නමුත් අන්ධෙක් වගේ ඉන්න පුරුදු වෙන්නේ අපිට ඇස් තියෙනවා අත් දකින්න පින් කරලක් තියෙනවා නමුත් ඒ දැකපු හැම දෙයකම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපේ සීමාව අපිට මතක නැති වෙනවා අපි අනුසුතුදායක භූමියට යනවා කන් ඇත්තේ ඇහෙන සෑම දෙයකම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපිට කවදාක සීමා කරගන්න බැරි වෙන ආරක්ෂක සීමාව ඒ නිසා බුදුහාමුදුරුව නෙවෙයි පාරසගි මහරහතන් වහන්සේ කියනවා චක්කුමාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්නේ කියලා. ඔය වයසට ගියාම කට්ටියට කන් ඇහෙන්නේ නැත්නම් මොකද කියලා දන්නවද? ඇහෙන්නෙම නරක දේවල් ඉන්නම ඇහෙනවා ඕන් නැති නින්න. බෙන්දර පස්සෙත් නෝනා කෙනෙක් මන්ටට ඇහෙන්නේ නැතුව. මොකද කිව්වොත් අඩවලියක් කිව්වොත් රටක්ද කන් ඇහෙන්නේ නැතුව. ඇත්තටම ඇහෙනවා. ඒ බ්‍රේන් එකේ ඒ ෆැකල්ටි එක මැකිලා. බුදුහාමුදුරුවෝ කියනවා ඊට ඉස්සෙල්ලා මේක පුරුදු කරන්නයි කියලා. දේශපාලනඥයෝ මොන જાති කිව්වත් කන්නේ ගන්නේ. ඕගොල්ලෝ හෙට පුදේගෙන මොකද වෙනස් කරන්නේ? ආර්ථික විශේෂඥයෝ විශාල ප්ලෑන් අපට ගෙනත් දෙනවා. මේ අතේ බැලෙන්ද දෙන්න. ඇඩ්වර්ටයිස්මන්ට් වල බුදු අම්මේ. බුදු කරන්නේ නැති එක විතරයි මේ රුපියල් 10ක් දෙන්න ඔක්කොම කරලා දෙන්න කියලා. සමාජ විද්‍යාඥයෝ එන සැලසුම් ගහන්නේ අපේ තව අවුරුදු 20කින් මුළු ලෝකෙම සුරකුරක් වෙනවා. සමයි දිනව දවස් දවස් පත්‍රයේ හෙඩ්ලයින් එක දිහා බලනකොට පේනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා දකින්න බලන්න නමුත් උවට ඇස්නැත්තෙක් බලන විදියට බලන්න ඕනි. අහනකොට කන් ඇත්නැත්තෙක් විදියට අහන්න ඕනේ. ඒ වගේම මේක කරන්න වෙනකොට උර දෙන්න ලාය දෙන්න ඇඟි හයි යක්ක තිබුණාට කොන්ද පන්නේ නැති කෙනෙක් වගේ දුර්වල විදියට ඉන්නේ කියලා කියනවා. මේවට උත්තර දෙන්න ඥාණීය තිබුණාට මොඩෙක් විදියට ඉන්නේ කියලා කියනවා. බේරෙන්න බැරි නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා. මුචි මේක පේන්නේ හරි නෝන්ජල් හරිම බය අඩු මේ කැක්කමක් නැති, පබුවක් නැති, හැංගීමක් නැති වැඩක් විදියට. මේ පාෂයේ තියෙන වටිනා භයානකම අපි දන්නවනම් අපිට හැම නොකා ඉන්න බැරි බවක් දන්නවනම් හැම විතරක් කාලා උගුල ගස ගන්න නැති වෙන්නයි බුදුහාමුදුරුවෝ මේ අපිට බණ කියන්නේ. ඇස්සත්තේ අන්දෙක් විදිහට බලලා කන් ඇත්තේ බීරෙක් විදිහට බලලා ආනාපාන සතිය කරගෙන යනකොට ආනාපානයේ සියුම් වෙන තැනට එනකොට අපිට විවිධාකාර රූප පේනවා ආලෝක පේනවා අම්ල දාත්‍ර පේනවා හීන පේනවා මෙවුවා දිගේ ගියොත් මොකද වෙන්නේ කියලා අපි බොහෝ දවස්වල සාකච්ඡා කරා සමහරු ඉන්නවා හුදුට ආනපාන තුනී වේගෙන පිටපතේ hina වෙනවා එහෙම. පිටපතෙන් කර්ණිමෙත් සූත්‍රය. එහෙම නැත්නම් භූත සබ්ද ඇහෙනවා. දේව භාෂාවල් ඇහෙනවා. මේක නතරුනොත් මොකද වෙන්නේ? සමාපුන්ත ගන්ධ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. හොඳටම තේරෙනවා එක්ක මිනිහක් වුණ වෙන ගඳක්. එහෙම නැත්නම් මල් සුවඳක්. හොඳටම බලනවා කොහොම කවුරු නැහැ කිව්වත් ඇත්ත වශයෙන්ම සුවඳ තියෙනවා. දිවට රස වැටෙනවා. කයට පහස වැටෙන කොහොම අස්පය ගැස් වෙනවා. උඩ යන වගේ දැනෙනවා. පහත වැටෙනවා වගේ දැනෙනවා. එක පැත්තක් විතරක් මලියන්න පටන් ගන්නවා. හෘද වාස්තු වැඩිපුර ගැහෙන්න පටන් ගන්නවා. කන් දිළු නටනවා. නියුතු වර්ග දඟලනවා. නෑ කියන්න බෑ බෑ කියන්නේ. ඇඟ පුරාම කුඹි දෙනවා වගේ තියෙනවා. වැස්සට වුණා වගේ වතුර බින්දු ගන්නවා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා කොච්චර කිව්වත් යා යන්නේ නෑ මේක ඇත්තටම වෙනවයි කියන. බුදුහාමුදුරුවෝ කියනවා උඹට දැනීම තිබුණට මල මිනිහ කොහේද බා. ඊපස්සේ විශේෂ ඥාන පහළ වෙනවා. ඥාන අවබෝධස ඥාන පීටි පස්සද්දී පුදුමාකාර ඉන්සයිට් එකක් ගන්නවා. බුදුමාකාර උපේක්ෂා ඉඳ ගන්නවා. හසේරම ස්පන්දු විතර. ලොටු පක්ලේශික කියලා. මේ උපක්ලේශේ එනේ දෙකත් එක නරනට මට නම් ආලෝකය බහර වෙලා තියෙන්නේ මට නම් ප්‍රථම ධානය ලැබිලා තියෙන කියලා අඳුර පාන්න ගියොත් මොකද වෙන්නේ? හිතුනට යමාරු සත්‍ය කරගන්න. ඒ නිසා මේ බාහිර ලෝක රූප දකලා අන්ධෙක් වගේ ඉන්න එකත් ඇත්ත. ඔය භාවනා කරලා යෝගාවචරයේ කාය සංස්කාර සංසිඳිකන යනකොට පුදුමාකාර විදිහට පරණ මතර පරණ අතීත මතක චිත්තපටියක් පෙන්වනවාගේ පේන්න පටන් ගන්නවා. ඉතීතුට යෝගාවචර මතක් වුණොත් මම පේනවා. ඔබ ඇත්තීම නම් අන්ධෙක් වගේ ඉඳගෙන ආනාපානෙත් කීටවා. සමහරවිට හොඳු ගායන. සමහරවිට මොකද නරකන පුරු දේවල්. සද්දයි. නැහැ නේ කෙනෙක් වගේ කම් තිබුණාට බීරෙක් වගේ ඉඳගෙන ආනාපානීය සරණයන්ද නාසයට ගඳ සුවඳ දැනුණාට කිවට රස දැනුණාට අර තිබුණු අරමුණේම මූල කර්මස්ථානෙම මෙව නැහැ වගේ නොදන්නා වගේ ඒකේ විශේෂ ඥාන පහල වුණාට යන්නේ නැත්තම් කවමදාකවත් අපිට කාය සංස්කාර සමතිකට යන්න බැහැ අපි පේන පේන දේවල් වලට අහුවෙනවා අහුවුණොත් එතනම ට්‍රැප් වෙනවා ඒ නිසා සීල ශික්ෂාවේදී සමාධි ශික්ෂාවේදී ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේක නම්බුවකට ගන්න. විපස්සනා නැත්තම් අපි කියන මේ ප්‍රඥා ශික්ෂාවේදී මේ නම්බුවකට ගන්නත් එපා, අවනම්බුවකට ගන්නත් එපා. අරගත් මූල කර්මත්තානි දිගේ යන්න නම් ඇස්සත්තේ අන්දෙක් විදිහට පුහුණුව අතිවිශේෂ වටිනාකමක් තියෙනවා. කන්‍යත්තේ බීර්කොඩේ ඉන්න එක අනිකුත් නාසයට දිවට කයට දේවල් දැනෙනකොට අන්තභාග මිනිසෙක් වාගේ ගහක් වගේ ගලක් වගේ ගල්බමුණෙක් වාගේ එහෙම නැත්නම් ගල් රූපයක් වාගේ ගත කරන්නේ නැතුව මේකේ හකට තියාගන්න බෑ. මේ විශේෂ ඥාන පහළ වෙනකොට වාකියා පාන්න ගියොත් ප්‍රසිද්ධ කරන්න ගියොත් අනිවාර්යයෙන් මේකට බාධායි. ඒ මොකද ඒවා තාම මෝරලා නැති නිසා මේ උඩදායි. ආනික ගියාට පස්සේ මේ පුද්ගලට පුළුවන් වෙනවා මේ කාය සංස්කාරයගේ ආනාපානි තෝම් ගැඹුරු මට්ටමට ඒවා සංසිඳවල මේවා හරහා යහපත ගියාට පස්සේ තේරෙන පටන් ගන්න මේ කොහොමද මේ යාන්ත්‍රණය වැඩ කරන්නේ කියලා. අපි ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මේ ආයතන හය ඇහැ වැහුවට නතර වෙන්නේ නැහැ. ඒක පරණ මතක හරියවිදලා හිත අවසන් පටන් ගන්න සක්කාය දිට්ඨියට පොහොර දාන. ශබ්ද පිටින් දුන්න නැත්නම් ඇතුලෙන් හදාගෙන අහන. නාසයේ ගඳ සුවඳ දුන්න නැත්නම් ඇතුලෙන් හදාන ගඳ සුවඳ වෙන. ඒ ආචාර්යවරු දන්නවා ඇත්තට නාහයට ගඳයින ගඳට වඩා හිතෙන් හතර දෙන ගඳ ඇස්පනා පිට මේ දැන් තියෙනවා වගේ පේ. විච්ඡ සිද්ධිය සම්පූර්ණ 3D පෙන්වනවා. හිත ගන්න බෑ මේක මැවීමක්ද නැත්නම් ඇත්තද කියලා. හොඳටම ඇස්චිලා යන්න ඕනේ. බට දැනෙන ඇත්ත තමයි නොදැනෙන කෙනෙක් වගේ ඊට මං ආනාපානිට කීටපන්. ඉතින් තමයි දිත්තේ දිත්තමත්タン කියනක දැකීම දැකීම පමණින් නතර කරන්න කියලා කියන්නේ දකින්න දේවල් මත තොරන් ගහන්න යන්න එපා. අර්ථකථන දෙන්න යන්න එපා. සැලසුම් කරන්න යන්න එපා. දැකීම දැකීම මත නතර කරන්න. ඇහිීම ඇහිව මත නතර කරන්න. අනිකුත් දැනීම් දැනීම් මතින් නතර කරන්න. විඥාණයට එනවනේ අනේ මං හොඳ වැඩක් කරා නරක වැඩක් කරා මට හරි ගියා මට වැඩ කරනවා කියලා එතරම් නතර කරන්න. ඔය එකකටවත් උප්පන්න ධාතු කියලා යන්නේ නැහැ. ඒව එකක්වත් තකේ නෙවෙයි, ඒවවත් මම නෙවෙයි, ඒවවත් මගේ ආත්මේ නෙවෙයි. ඉතින් මේක තමයි ලොකුම ශික්ෂණය. මේ තමන්ටම පේන, තමන්ටම ඇහෙන, තමන්ටම දැනෙන දේවල් මමේ මාගේ කියාගත්ත කෙනා ඒවා සියලුම නැවතත් ඇහෙනවා නම්, නැවතත් එනවා නම් බාරගන්න ඒ වෙලාවේදී evenly suspended attention. කිසිම වෙලාවකට නිගමනයකටපත් වෙනතු ඉන්න එක තමයි තපස කියන්නේ. ඒ තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක තමයි අපිට කියන්නේ උගුල මේ හැම කන්ද හැම කෑවට උගුල ගසගන්න එපා. ඕන තරම් හැම කන්න පුළුවන් උගුල ගසගන්න පුළුවන් මතක තියාගන්න හැමත දාන්නේ රසමස උගල. ඒක කෑවට කිසි දෝෂයක් නැහැ උගුල ගසගන්න තු ඉඳලා. මෝඩය කරන්නේ හැම කන්න තිස්සල උගුල ගතගත්තට පස්සේ ඉක්කින් කියන බුදුහාමුදුරු කියන දේව පානකොත් හරියමාරක වැටෙනවා දැන් මාත් තමයි වැටලා ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගිහිල්ලා ඕන තරම් හැම කන්න පුළුවන්. උගුල ගස ගන්න තු ඉන්න පුළුවන්. මේක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ නිසා අපිට මේ අහන්න ඕනේ. හිතට ගන්න ඕනේ. හිත ගන්න භාවනා කරනකොට ක්‍රියාත්මක කරලා එදිනදා ජීවිතේ පුළුවන් තරම් හැස්සත්තේ අන්දෙක් වාගේ කන් නැත්තේ බීරෙක් වාගේ අනෙක් දැනුමට මතින් නොදන්න කෙනෙක් වාගේ මලමිනියක් වාගේ ඉඳලා බේරෙන්න පුරුදු වෙනවා නම් මේ ලෝකේ කොච්චර අන්තවාදී වුණත් අපි යන ගමනට උලඟකින්වත් බාධා කරන්න බෑ කාටවත්. සර්වඥාන්සේ හෙට බුදු වෙන්නේ කියලා මාරමස්සිනත්තා දරුවෝ තුන් දෙනත්තා මල දෙල්ලන් ටිකක් දැම්මා. ඇත් දෙකවත් නෙවෙයි අරලා බැලුවේ. හුලඟේ කොනක් හොල්ලන්න බැරි වුණයි කියලා කියනවා යාපු සුළු සුළුකට. කිසිම සැලීලක් උනේ නැහැ. උනාසේ දැනගෙන ගියේ ඉඳලා. තාත්තට වැටුණු දුවල තුන් දෙනා කිවලු අපි වැඩේ කරලා ඉන්නවා කියලා. ඇත්තට මේගොල්ලන් කරන්න පුළුවන් කාම භෝගී හැංගීමක් තිබුණ කෙනෙක් නම් අහුවෙන. මොකද සර්වඥයන් විසින් ඇත් දෙක අරලා බැලුවේ මොන ගායනා තිබුණත් නැහැ අඳුනන බැහි ගිනි අළු අඟුරු සුලිසුලන් මොනවාවත් සිවුරු කණක් අතොල්ලන්න බැරිමයි කියන්නේ. ඒ පුදුම හිතෙනවා මේ හරියට මේ සර්වඥාන්සේ නැත්තම් මේ රහතන් වහන්සේලා පෙන්ලා තියෙන විදිහට හැම විතරක් කාලා උගුල ගස්ස ගන්න නැතුව යන්න පටන් ගත්තොත් මේ මුළු ලෝකෙම ධර්මතාවයක් කියන සත්පුරුෂයන් අරසකර. දන්නේ නැති කෙනා තමයි මේ ඉන්ෂුරන්ස් කම්පැනි ගැන හොයන්නේ. බැංකු ගිණුම් ගැන හොයන්නේ. පෞද්ගලික අරසව ගැන හොයන්නේ. ඇත්තටම මේකින් අර මූලික ගුණ නැති කෙනා අයුවෙන් අරසව වුණාට කමක් නැහැ. අමු දැනගන්න වශයෙන්ම දෙවන්නේ කා සම්බන්ධයි බාහිරවර්ති. ඇතුලින් ගන්න ගැම්ම අරව කැප කරමින්ම යන්න ඕනේ නැත්නම් කවදාකවත් ඇතුලේ වර්ධනය වෙන්නේ නැහැ. බාහිරින් ආරස්සව දෙනකන් කවදාකවත් අපේ ශරීරයේ අපේ හිත ඇතුලින් ඉමුනිටි එක හදාගන්නේ. ඇතුලින් ඒ ප්‍රතිශක්තිය හදාගන්නේ. ඕනම වෛද්‍යවරු පිළිගන්නවා විෂ බීජ මත ජීවත් වෙන එකනාගේ ගොඩාක් ප්‍රතිදේහය ඇඟේ තියෙනවා. විෂ බීජ නැති කෙනාට යත් එක්ක ඉන්න බෑ. මොකද යා මුලින් ඉඳලම හැදිලා තියෙන්නේ විෂ බීජත් එක්ක. ඒ නිසා එයාව මරන්න සාමාන්‍ය කෙනෙකුට දෙන වගේ වස දෙගුණයක් දුන්නත් බෑ. ඒව නැති කෙනාට පුංචි වස ප්‍රමාණයක් තිබුණම මැරෙනවා. ඉතින් ධර්මචර්යයන් කියන්නේ මේක දැනගෙන අපි මේ විෂ බීජ නැති තැනක අවුවට වැක්කට අහු වෙන තැනක පින්න පොල් ගෙඩි වගේ හැදිලා හරියන්නේ නැහැ. උන්ට හැප්පිලා නැත් එක වැඩ කරලා අපි වට මූණ දීමේ ශක්තිය කායික වශයෙන් චෛතසික වශයෙන් ගත්තා. ඒ ඇති වෙන ඉමුනිටි එක ඒ ඇති වෙන මොකක්ද කියන්නේ ප්‍රතිශක්තිය කෙලින්ම බුදුහාමුදුරන්ගෙන් එන එක. කෙලින්ම ධර්මයෙන් එන එක. ඒක වළක්වන්න පුළුවන් జగතේ. මිත්‍යා දෘෂ්ටිකේ දෙවියෙක් ප්‍රශ්නෙත් නැහැ. එනිසා අපි බාහිර හොයන තාක්කල් වෙන මේ අභ්‍යන්තර ගුණ වල ලකු අංශ භාගතිය කරපත් වෙනවා. වෙන දෙයක් පෙච්චාවයි කියන්නේ. ඒ අතුරු දුගුණ වලට මේනකොට බුද්ධම විදියට ඒක සජීවී ධර්මතාවය මේ අවුරුදු 2500 කට වෙලා ඍජු සම්බන්ධයක් සර්වඥාන්සේ අවුරුදු 2500 කට ඉස්තර වෙලා ධම්මදීව ජේතවනාරාමේ නම් ස්ථානික වැඩ හිටියා කියලා හිතෙන්නේ නැහැ. මම භාවනා කරනකොට මම දැන් සර්වඥාන්සේත් එක්ක ජේතවනාරාමේ ඉන්නවා කියන තරමට වැටේ. ඒක කවදාකවත් පුත් කීවට හම්බෙන්නේ නැහැ. කවදාකවත් එහෙම කෙනෙක් අතුරු කරට හම්බෙන්නේ නැහැ. කවදාකවත් භාවනා කරට හම්බෙන්නේ නැහැ. තේරෙම එකතු වෙනවා. එකතු වෙලා අපි අභියෝගතා තුලින් දුෂ්කරතා තුලින් යනකොට තමයි පණරියම්. යනකොට තමයි සාතිකයට අස්තන ලැබෙන්නේ. ඉතින් ඒක සඳහා ඉදිරිපත් වීමමයි යෝගාවචර කම කියන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ භවයේ සාරයක් හොයන තාක්කල් ධර්මයේ සාරය උගන්න බෑ. භවයේ සාරයක් නතර කරලා යැපෙන්න බෑ. එතකොට කොච්චරක් අපි utility value නැත්නම් ප්‍රයෝජන සාරලා පාවිච්චි කරනද කොතනින් යාර සුඛෝභෝගීද කොතනින් යාට අතිශෝක්තිය කියලා දන්නේ නැත්නම් ඉතින් අපිට මේ හම්බෙන දුමිට කන මුලින් ඇති වැඩයි. ඒක දැනගන්නේ වැඩි කරලම තමයි. නමුත් ඒසයි වැඩි වලට නිග්‍රහ කරන්න එපා. නැවත නැවතත් ඒක කර කර හරියට තමයි ආරක්ෂක භූමිය. සර්වඥයන්ගේ පිළිලා දිලා තියෙන පෙක්ෂේම භූමිය දැනගෙන ඒක ඇතුළේ හැසිරෙනකොට පුතුමාකාර නිදහසක් තියෙනවා. හැබැයි අපි මායිමට යනකොට, මරියලාවට යනකොට, සීමාවට යනකොට දැනගන්නවා දැන් අපි යනහදානේ අනාරක්ෂිත භූමියකට. එහෙමනම් මෙයා ඉන්නේ කොහොඳයි කියලා එතන සික්වීම තියෙනවා. පුරුදු වෙන මේ ශේෂ්ත්‍ර ලොකු වෙලා ඕන තැනකට සූදානම් සරෙමින් යන්න පුළුවන් වෙනකොට අපිට කියන්නවා අපි දන්නවා හැම කන්ද අපි දන්නවා උගුල ගස ගන්න තුව ජීවත් වෙන්න. ඉතින් ඇත්තටම මේ ගාථාවේ මේක නෑ මට හිතුණා. මේ රට්ටපාල සූත්‍රයේ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන එක මේ ගාථාවෙන් දේශනා කරන ධර්මතාවයේ හෙලිකරන හොඳ ප්‍රායෝගික උපමාන්තිය. බාහ්‍ය දාර්ශනික සූත්‍රයේ කෙලිම සර්වඥාන්චෝ දිත්තේ දිට්ඨ මත කතාව කිය. මේ පාරසදී මහ රහතන් වහන්සේ ඇස්සත්තේ අන්ධයෙකු සේවෙන්න කියන කතාව කියන ඔක්කොම ඇතු අහලා තියෙනවා. ඉතින් අපිට තියෙන මේ ප්‍රායෝගික කරුණුත් මූලධර්ම කරුණුත් එකතු කරලා පරියංකේදී කොහොමද අපි ආනාපාන බේරගන්නේ? සක්මනේදී කොහොමද අපි වම දකුණ දෙක බේරගන්නේ? එළින්දා වැඩ කරනකොට කොහොමද මම දැන් මෙතන කියන එක බේරගන්නේ? සාමාන්‍ය දේවල් යනකොට චේතනා පාල කරගන්නේ නැතුව ඇස්සත්තේ අන්ධයෙකු වගේ ඉඳගෙන කන්නත් බීරෙක් කෝිනන පෞල් ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ඔෆිස් එකේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා දැනගත්තු සෑම ප්‍රශ්නයක්ම විශ්වලාගත්ත සුභාසිංචනයක් වඩපත් වෙනවා. අනික් ඇත්ත නිකටල්ලේ තියෙන ඇඬුවට යෝගාවචරය තියෙනවා තමන්ගේ මේ බුදුබණ රහතික වෙන. ධර්මයේ පණ එන තැනක් මේක තියෙන්නේ. නමුත් එකක් තියෙනවා. කවදාකවත් තමන්ගේ අත්දැකීම වෙන කෙනෙකුට අදාළ නැහැ. මේ අත්දැකීම හෙට වැඩකුත් නැහැ. මේ මේ මොකද්ද ඇතුළත සාරමණ්ඩයක් තියෙනවා ඒක අපිට තේරෙනවා. නමුත් එතන මධ්‍යම ප්‍රතිපදාව කියන එක සංස්ලේෂණය කර යුත්තක් මිස මධ්‍යම ප්‍රතිපදාව කඩේ කියලා සුපර් මාකට් එකේ ගන්න බැහැ. ඒක කියනවා නම් ඒක බොරු වැඩක්. අපි දැනගන්න ඕනේ අන්ත දෙක ඇරගෙන මධ්‍යම ප්‍රතිපදාව හදන හැටි දැනගත්තට පස්සේ ඕන තැනකට ගිහිල්ලා අන්ත දෙක පිළිබඳ අවබෝධය තුලින් මධ්‍යම ප්‍රතිපදාව සංස්ලේෂණය කරනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ නිවන් දැක්කට පහුවෙන්ද තමයි මාර්ගයේ තේරෙන්නේ. නිරෝධ සත්‍යෙට පස්සේ දවසේ තමයි ඊට පස්සේ තමයි මාර්ග සත්‍යෙ තියෙන්නේ. හරි ගියාට පස්සේ කියන්න පුළුවන් මෙන්න මේක තමයි ක්‍රමය කියලා. ඒක වෙන කෙනෙකුට වැඩකුත් නැහැ. එහෙනම් අපි ඒ තාක්ක බුදුමාහාර උනන්දුවකින් තමන්ගේම අත්දැකීම් ටික තමන්ට ගුරුවරයෙක් වශයෙන් කම ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේ ධර්මයේ කාර්යතාව පිළිනවීමක් ජීවී ගතිය ඇති නිසා අපි අතින් වෙච්ච අපි යොදවපු අපේ ආයෝජන ටික මොනම විදියකින්වත් තව දෙයකට සම කරන්න බෑ. ඒක අපිට තියෙන්නේ ඒකමතම රඳා ඉඳලා එන ඕනම අභියෝගයකට ඒක අපේ හැකියාවන් උරගා බැලීම සඳහා පැමිණිච්ච දෙයක් මිස වෙන කර කරුමයක්වත් කාලකන්නිකමක්වත් නෙවෙයි කියලා හිතුවොත් අර වගේ සෑම බාධාවක්ම සුභාසිංචනයක් විදිහට කටයුතු කරන්න ගියොත් යාට යෝගාවචරය කියන්නේ. එහෙම නැත්නම් මේ තුවාල කරගන්න. අතපය තුවාල කරගෙන පශ්චාත්තාප වෙනවා. හොඳ කරන්න ගියාම මාර බලවේග වැඩි වෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒ ක්‍රමයේ දැන් නැතිකම. මන්දත් උගලක් කාල මන්දත් ගත ගත්තොත් මාර බලවේගයක් වෙනවා. එම විතරක් කාලා මන්ද ගත ගන්න තුින්ද දන්නවනම් පුදුම සුන්දර ජීවිතයක් මේ යෝගාචර ජීවිතය කියන්නේ. නිසා මේ ධර්ම කොටහද මේ තමන් කරන දේවල් මේ විදිහට ජීවිතයට සම්බන්ධ කරගෙන පරියන්කේ වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ පැවැත්වීම සක්මන් කරනට හැකි වේලාවක් වැඩි වේලාවක් ඒ ගත අරමුණම නඩත්තු කිරීම එදිනදා ජීවිතයේදී තමන් කරන වැඩේ එකලාසෙල්ලේ දිගට පවත්වාගෙන යෑමට වැඩි වීමේ අපි හොඳවල තත්පරයක දෙනවා. තත්පරයක දෙනකොට ධර්මයේ විසින් කළ යුතු අපට කර මුල්ටිකේදී අපි අනුග්‍රහ කරන්න වෙනවා. අන්නේම අනුග්‍රහ කරාට පස්සේ එන මේ ධර්ම රසය මොනම රසයකට සම කරන්න බෑ. මේ ධර්ම රසය තීල රසයන්ට අභියෝග වූ ධර්ම රසයේ මේ ධර්ම කොටස තුළ මේ භාවනා මධ්‍යස්ථානය තුළ මේ භාවනා වැඩ පිළිවෙල තුළම සම්මුත කරගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැත කරනවා. චිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. නෑ යකට අපි එතන බෑගට කොහොමදක් අත සීමා කරන්න හදුවාට බෑගට වැඩි වෙලා ගන්නවා. මම හිතන්නේ ඒක ඇත්ත ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. කෙසේ නමුත් අපි චාරිත්‍රානුකූල කරගෙන ආවා මේ දක්වාද දාන කටයුතු ඒ අනික සංවිධාන කටයුතු සියල්ල විදියෙන් පින්පැමිණීමක් අද ඒ ඊනෝක දොඩංගඩ නැත්නම් ඒ දොඩංගඩ පැමිණි සියලු දෙනාම දාන කටයුතු කරා. ඒකේ අත්තංගේ ඒ උපස්ථානයත් ඒ වගේම අනිකුත් බුද්ධ පූජා ආදී කටයුතු නිසා ඇති වෙන සියලු කුසල් හේතු යම් අදහසකින් මේ දානේ දුන්න නම් ඒ අදහස ඒකාන්ත මිෂ්ඨ සිද්ධ වේවා. ඒ වගේම අභාපටත් මේ කුසල් හේතු වීමෙන් අපේ අපගේත් මාර්ගයේ විජ වේවා සංවිධානය කරන පේනෝ පේන සිය දෙනාට පින් ආචි වේවා අපේ ඥාතිනොත් ඉන්නා තැනක සිට දැකලා මේ පින් සාදු කියලා අනුමෝදන් වෙත්තා කියලා අපි සාදුකාරයන් දෙනවා. මේ දෙකම අපේ ධර්ම දේශනාවට පිළිසමාප්ත වෙනවා. අපි